නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ සෝවතාවසෝ චක්කුස්මින් සති රූපේ සති චක්කු විඤ්ඤානේ සති පස්ස පඤ්ඤත්තිං පඤ්ඤා පෙස්සති ඉති ඨානමේ තං විජ්ජති ඉති ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද ඉරිදා දින ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් අපි ඉදිරියෙන් තියාගෙන තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ එන මදුපිණ්ඩික සූත්‍රය. අපි මදුපිණ්ඩික සූත්‍රය ගැන ගිය සතියේ දේශනා කරන්න නැත්නම් විස්තර කරන්න පටන් ගත්තා, ආරම්භ කළා. ඉතින් අපි පොඩ්ඩක් නැවතත් මේ මූලික කරුණු මතක් කරගත්තොත්, එක්තරා අවස්ථාවකදී භාග්‍යතුන් වහන්සේ කිඹුල්වත් නුවර නීග්‍රෝධාරාමේ වැඩවාසය කරනවා. ඉතින් ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා පිණ්ඩපාතේ. වැඩම කළා ඊළඟට ටිකක් විවේකීව කාලය ගත කරන්න ඊළඟට මහා වනය කියන වනාන්තරයකට වැඩම කරනවා. ඊට පස්සේ එහෙම වැඩම කළා දිවා විහරණය පිණිස තරුණ බෙලිගහක් යට වැඩවාසය කරනවා. දැන් එතකොට තේරෙනවා බුදුරජාණන් වහන්සේ එක්වරම නීග්‍රෝධාරාමයට නැවත පැමිණිලා නැහැ. දිවා විහරණය සඳහා වනාන්තර ප්‍රදේශයකට තමයි වැඩම කරලා තියෙන්නේ. එක අතකින් බුදුරජාණන් වහන්සේ අර බොහෝම පරිසරයට හිතකාමීව, පරිසරයත් එක්ක සමගාමීව ජීවත් වෙච්ච ආකාරය අපිට ඒ අනුව හිතා ගන්න පුළුවන්. ඊළඟට මේ අවස්ථාවේදී එම වනාන්තරයටම තමන්ගේ විඩාව සංසිඳුවා ගන්න, ඒ වගේම පාදවලට යම්කිසි ව්‍යායාමයක් දෙන්න එක්තරා ශාක්‍යයෙක් පැමිණෙනවා. ඒ තමයි දණ්ඩපාණී කියන ශාක්‍යයා. එයා ටිකක් රළු පරළු අදහස් තියෙන, ටිකක් හොලමොල අදහස් තියෙන තැනැත්තෙක්. ඉතින් එයාට කෙසේ නමුත් බුදුරජාණන් වහන්සේත් ශාක්‍ය වංශිකයෙක් නිසා බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණිලා බුදුරජාණන් වහන්සේ සමඟ සාමාන්‍ය සතුටු සාමීචි කතාවක යෙදෙනවා. ඉතින් ඒ සාමාන්‍ය සතුටු සාමීචි කතාවෙන් අවසානයේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. කිං වාදී සමනෝ කිමක් කායීති, සමන ශ්‍රමණය ඔබ මොන වගේ වාදයක් සහිතද, මොන වගේ දේශනයක්ද, නැත්නම් මොන වගේ ධර්මයක්ද ඔබ දේශනා කරන්නේ කියලා. ඉතින් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ඌමනාවෙන්ම වෙන්න ඇති මේ බ්‍රාහ්මණයා නෙමේ මේ ශාක්‍යයාට, මේ දණ්ඩපාණී ශාක්‍යයාට එකපාරටම තේරුම් ගන්න ටිකක් අපහසු වෙන අන්දමින් උත්තරයක් දෙනවා. ඉතින් දෙන උත්තරේ තමයි නකේන චිලෝකේ විග්ගය තිට්ඨති යථාච පන කාමේහි විසංයුත්තං විරහන් විහරන්තං තම් බ්‍රාහ්මණං අකතං කතින් චින්න කුක්කුච්චං පවා භවයේ වීත තණ්හං සංඥා නානුසෙන්ති අතකෝ කියලා මේ වගේ ක්‍රම කීපයකින් තමයි තමන් වහන්සේගේ ධර්මය, තමන් වහන්සේගේ ප්‍රතිපදාව, තමන් වහන්සේ ඉදිරිපත් කරන දර්ශනය මේ දණ්ඩපාණී ශාක්‍යයාට ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි හිමීට බලමු මේ කියන ප්‍රකාශය මොකද්ද කියලා. සරලව අපි පොඩ්ඩක් දැනට තේරුම් ගත්තොත් බුදුරජාන් වහන්සේ කියනවා ලෝකේ කිසිම කෙනෙක් එක්ක වාදයට විවාදයට පැටලෙන්න යන්නේ නැති, ඒ වගේම කාමයන් අතහැරලා වාසය කරන, කිසිම දෙයක් ගැන විචිකිච්ඡාවක් සැකයක් නැති, ඒ වගේම සියලු භවයන් කෙරෙහි, ඒ වගේම කිසිම භව තත්වයක් කෙරෙහි තෘෂ්ණාවක් තණ්හාවක් නැති, සංඥාවන් අනුසය වශයෙන් බැසගන්නේ නැති, මෙන්න මේ බඳු රහතන් වහන්සේ කෙනෙක්, මේ බඳු බ්‍රාහ්මණෙක් තමයි මම දේශනා කරන ධර්මයේ උත්කෘෂ්ටාංගය වශයෙන්, උත්කෘෂ්ට ප්‍රතිපදා වශයෙන් මම දේශනා කරන්නේ. ඉතින් මේක කිව්වහම මේ දණ්ඩපාණී ශාක්‍යයාට ඒක තේරුණේ නැහැ. තියා නලල රැලි ගන්නවලා, දිවත් එළියට දාලා, මුණ හොලවලා, බොහොම නිකන් උසුරු විසුරු අන්දමේ විදිහට හැසිරලා එයා යන්න යනවා. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ සිදුවීමෙන් පස්සේ නැවතත් නීග්‍රෝධාරාමයට වැඩම කරනවා. වැඩම කළා මේ භික්ෂුන් වහන්සේලාට මේ ප්‍රවෘත්තිය සැලකනවා. මෙන්න මේ විදිහට මම පිණ්ඩපාතයෙන් පස්සේ මහවනේ වැඩවාසය කළා. තිය අවස්ථාවේදී දණ්ඩපාණී කියන ශාක්‍යයා මං කරා පැමිණියා. මම එතුමාට මෙන්න මේ බඳු ධර්මයක් දේශනා කළා කියලා අර තමන් වහන්සේ කියපු ඒ ගම්භීර කාරණාවම මේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. ඉතින් මෙහෙම කිව්වහම එතන ඉන්න භික්ෂුන් වහන්සේලාට ඔය කාරණාව තේරෙන්නේ නැහැ. එතකොට එතන ඉන්න භික්ෂුන් වහන්සේ නමක් කියනවා මේක ටිකක් විස්තර සහිතව දේශනා කරන්න කියලා. ඉතින් ඒ විස්තර සහිතව දේශනා කරන්න කිව්වහම බුදුරජාණන් වහන්සේ තවත් ගැඹුරු අන්දමකින් තමයි ඒක විස්තර කරන්නේ. යතෝ නිදානම් භික්ඛූ පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ එත්තචේ නත්ති අභිනන්දි තබ්බං අභිවදි තබ්බං අජ්ජෝසේ තබ්බං ඒසේවන්තෝ රාගානුසයානං ඒසේවන්තෝ පටිගානුසයානං ඔය විදිහට අනුසය ප්‍රහාණය ගැන කියලා ඒසේවන්තෝ දණ්ඩ දාන සත්ත දාන කලහ විග්ඝහ විවාද තුවන්තුව පේසුඤ්ඤ මුසාවාදානං එත්තතේ පාපක අකුසලා ධම්මා අපරිසේසා නිරුද්ධಂತಿ කියලා එතනත් ටිකක් ගම්බීර ප්‍රකාශයක් ගැඹුරු ධර්මයක් තමයි විස්තර කරන්නේ. ඉතින් අපි ඒකත් ටිකක් ලියා ගන්න බලමු විස්තර කරන්න බලමු. කෙසේ නමුත් ඉතින් මේක කියවහම එතන හිටිය භික්ෂුන් වහන්සේලාට තේරුණෙත් නැහැ. ඉතින් ඊට පස්සේ දැන් හරිම ප්‍රශ්නයකට මැදි වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යම්කිසි ගැඹුරු ධහමක් අහගන්න බැරි වෙන්න බැරි වුණා. මොකද බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශය කරලා රැඳී සිටින්නේ නැතුව ආසනයෙන් නැගිටලා තමන් වහන්සේගේ ගඳකලියට වැඩම කරනවා. ඉතින් තව විස්තර අහන්න කලින් බුදුරජාණන් වහන්සේ වැඩම කරා. දැන් එක අතකින් උනේ අර එක ප්‍රශ්නයක් වෙනකොට දැන් ප්‍රශ්න දෙකක් මතුවනා වගේ තත්ත්වයක්. මොකද බුදුරජාණන් වහන්සේ දණ්ඩපාණී ශාක්‍යයාට කියපු ධර්මය තේරුණේ නැහැ. ඒක විස්තර කරලා දෙන්න කියලා ඉල්ලා සිටියාම තවත් ගැඹුරු ධර්මයක් තමයි දේශනා කළේ. දැන් ඒකත් තේරුණේ නැහැ. ඒකේ විස්තර අහන්න කලින් භාගතුන් වහන්සේ ආසනයෙන් නැගිටලා ගඳකිලියට වැඩම කළා. දැන් ඉතින් භික්ෂුන් වහන්සේලා අතර කතාවක් ඇති වෙනවා. කාට කියලාද මේ ගැඹුරු ධහම විග්‍රහ කරගන්නේ? විස්තර කරගන්නේ, තේරුම් කරගන්නේ. ඉතින් එතකොට උන්වහන්සේලා අතර කතාවක් ඇති වෙනවා. මහා කච්චාන ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේගෙනුත් ප්‍රශංසා ලැබලා තිනවා. මේ වගේ සංක්ෂිප්ත වශයෙන් දේශනා කරපු ගැඹුරු ධහමක් විස්තර සහිතව දේශනා කිරීමේ සුවිශේෂ හැකියාවක් තියෙන පුජ්‍යලයක් වශයෙන්, රහතන් වහන්සේ කෙනෙක් වශයෙන්. ඉතින් අපි අතරත් උන්වහන්සේ ඒ අන්දමින් අපි පිළිගන්නවා. ඒ නිසා අපි ගිහිල්ලා උන්වහන්සේව මුණ ගැහිලා ඒ විස්තර ටික උන්වහන්සේගෙන් අහමු කියලා. ඉතින් ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සලා ඒ කතිකා කරගත්ත විදිහටම ඒ කච්චාන ස්වාමීන් වහන්සේ ගාවට වැඩම කරනවා. ඊට පස්සේ උන්වහන්සේට ආරාධනා කරනවා මේ ගැඹුරු ධර්මය විස්තර කරලා දෙන්න කියලා. ඉතින් උන්වහන්සේ මුලින් ඒක අදිමදි කරනවා. අදිමදි කළා නැවත නැවතත් ප්‍රයත්න කරද්දී, ආයාචනා කරද්දී, ඉල්ලා සිටිද්දී ඊට පස්සේ තමයි මේ සම්බන්ධයෙන් විග්‍රහයක් ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ විග්‍රහය ගැන තමයි අපි ගිය සතියේ ටිකක් දීර්ඝව සාකච්ඡා කළේ. මහකච්චාන ස්වාමීන් වහන්සේ කියනවා චක්කුං චාවසෝ පටිච්ච රූපේච උබ්බච්චදී චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා කියලා මේ තමන් වහන්සේගේ විග්‍රහයක් ඉදිරිපත් කරන්න දැන් පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු අර දෙවන ධර්ම කොටාසේට යතෝ නිදානම් භික්ඛු පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ එත්තචේ නත්ති අභිනන්දි තබ්බං අභිවදි තබ්බං ආදී වශයෙන් ඒ කරපු දේශනාව දැන් විස්තර කරන්න මේ මහා කච්චාන මහරහතන් වහන්සේ පටන් ගන්න මෙන්න මේ ආකාරයට. චක්කුං චාවසෝ පටිච්ච රූපේච උපජ්ජති තක්කු විඥානං කියන මේ විදිහට තමයි පටන් ගන්නේ. දැන් එතකොට මේ පොඩ්ඩක් මෙතන කාරණාව මුලින්ම ලියා ගන්න අවශ්‍ය වෙනවා, විස්තර කර ගන්න අවශ්‍ය වෙනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේ විස්තර කළා තියෙන්නේ යම්සි තැනැත්තෙක් ප්‍රපංච වලින් වැල් වටාරංගෙතීම් තුලින් වටවලල්ලේ යෑම් තුලින් හිත තුල නැවත නැවත හිතලා හිත තුලින්ම පැටලවීම් වලින් නතර වෙන ආකාරයක්, නතර වීමේ ආනිසංශයක්, නතර වීමේ ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඉතින් ඒක තේරුම් ගත්ත මහා කච්චාන මහරහතන් වහන්සේ මේ ප්‍රපංච ගොඩ නැගෙන්නේ කොහොමද, මේ හිත එබඳු හිත එබඳු ක්‍රියාවලියකට පෙළ ගැහෙන්නේ කොහොමද, මේ හිතේ යාන්ත්‍රණය මොන වගේද කියන එක තමයි බොහොම මූලික මට්ටමේ ඉඳන්, නැත්තම් ඊටාම සුළු මට්ටමේ ඉඳන්, ප්‍රාථමික මට්ටමේ ඉඳන් දැන් මේ විස්තර කරන්නේ. ඒක අතකින් බොහොම පියවරෙන් පියවර හිතක් ඇතුලේ මේ ක්‍රියාදාමය පටන් අරගෙන ව්‍යාප්ත වෙලා යන හැටි තමයි විස්තර කරන්නේ. ඉතින් මේ විස්තරයේදී එන පළවෙනි කාරණාව ඇත්තරම හේතුඵල ධමයක් වශයෙන් පෘථග්ජනේකටත්, හාරයන් වහන්සේ නමකටත්, රහතන් වහන්සේ නමකටත් සිද්ධ වෙන පොදු කාරණාවක්. ඒක ඇවිල්ලා තනිකර හේතුඵල ධමයක්. ඒකටස ඇත්තටම පළවෙනි පියවර වශයෙන් අපිට හඳුනගන්න පුළුවන්. ඒ කියන්නේ ඇහත් රූපයත් හොඳට ආපాతගත වුණා නම් එක එල්ලේට පැමිණියා නම් ඒ අවස්ථාවේදී ඇහැ ඇරලා තියෙනවා, ඇහැ නිරෝගීව තියෙනවා, ආලෝකය සහිතයි, ඒ වෙත හොඳට අවධානය යොමු වෙලා තියෙනවා. අන්න එහෙමනම් චක්කුංචාවසෝ පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණ. එහෙමනම් චක්කු විඤ්ඤාණයක් හට ගන්නවා. මේ කියන්නේ ඒ රූපය ගැන යම්කිසි දැනුවත් බවක් හට ගන්නවා. ඒක බොහොම ප්‍රාථමික දැනුවත් බවක්. ඊට පස්සේ මේක නැවත නැවත සිද්ධ වෙනවා. මොකද මේ දිහාම බලාගෙන ඉන්නවා, නැවත නැවතත් මෙන්න මේ චක්කු විඤ්ඤාණ පේලියක් දිගට හටගනිමින් 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 යනවා. දැන් මෙහෙම සිදු වෙනකොට මේ ඇහත් රූපයත් චක්කු විඤ්ඤාණයත් එක දිගට පවතින වගේ ස්වභාවයක්, මේ තුනක් මෙතන තියෙනා වගේ ස්වභාවයක්, මෙතන තුනක සමගාමීත්වයක්, තුනක ඒකරාශීත්වයක් පෙන්වුම් කරනවා. ඒ හරහා ඔන්න ස්පර්ශයක් ගොඩනැගෙනවා. තින්නම් සංගති පස්සෝ. දැන් මේ ස්පර්ශය ගොඩනැගුණාට පස්සේ ඒ නිසාම ඔන්න වේදනාවක් හටගන්නවා. පස්සපච්චයා වේදනා. දැන් උතර මේ දක්වා තියෙන තනිකරම හේතුඵල දහමක්. මේක බුදුරජාණන් වහන්සේටත් සිද්ධ වෙනවා, රහතන් වහන්සේටත් සිද්ධ වෙනවා, ආර්යයන් වහන්සේ කෙනෙකුටත් සිද්ධ වෙනවා, පුතග්ජනෙකුටත් සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි පිවිසෙනවා මේ මහා කච්චාන සාමින් වහන්සේ ඉදිරිපත් කරන දෙවන පියවරට. ඒ තමයි යං වේදේති තං සංජානාති, යං සංජානාති තං විතක්කේති, යං විතක්කේති තං පපංචේති කියන මෙන්න මේ කොටස. ඇත්තටම අර වේදනාව දැනුණට පස්සේ පුද්ගලයෙක් වශයෙන් කරන යම්කිසි මෙදිහත් වීමක්, එයා විසින් කරන කාර්යයක් තමයි දැන් ඊළඟට විස්තර වෙන්නේ. එයා මොකද කරන්නේ? යම් වේදනාවක් දැනුණා, ඒ වේදනාව අපි හිතමු සැප වේදනාවක් නම්, ඒ සැප වේදනාව එයා හඳුන ගන්නවා. දැන් මේ මොනවාද, මේ කොහොමද මේ වේදනාව හටගත්තේ, කවුරු නිසාද මේ වේදනාව හටගත්තේ, එයාගේ රුචි අරුචිකම් වලට අනුව දැන් මේ වේදනාව හඳුනා ගැනීම සඳහා යා උත්සාහන්ත වෙනවා. යං වේදේති තං සංජානාති. ඒ සඳහා යා තුල තැම්පත් වෙලා තියෙන ආසව ධර්මයන්, අනුසය ධර්මයන්, යාගේ ගති ලක්ෂණ, මේ සියල්ලම එතකොට ඉතින් දැන් යටින් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව තමයි දැන් මෙයා හඳුනා ගැනීමක් කරන්නේ. හඳුනාගත්තට පස්සේ ඒ සම්බන්ධයෙන් යම්කිසි විතර්කයක් පහළ කරගන්නවා. යම්කිසි සිතුවිල්ලක් පහළ කරගන්නවා. යං විතක්කේති තං පපංචේති. දැන් ඒ තනි සිතුවිල්ලකින් යා නතර වෙන්නේ, තවත් සිතුවිල්ලක් පහල කරගන්නවා, තවත් සිතුවිල්ලක් පහල කරගන්නවා, තවත් සිතුවිල්ලක් පහල කරගන්නවා. දැන් ටික ටික දැන් මේ සිතුවිලි පහර කරගනිමින් ඒ පැත්තට, මේ පැත්තට, අර පැත්තට, එහෙට මෙහෙට දැන් එයාම හිතන්න පටන් ගන්නවා. දැන් තාම යන්නේ එයාගේ මැදිහත් වීමක් සහිතව එයා විසින් කරන කාර්යයක් තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. අපි හිතමු අපේ ඒ දර්ශනය නිසා හිතේ පහල වුණේ දුක් වේදනාවක් නම්, නොරුස්නා ගතියක් නම්, එතකොට මේ නොරුස්නා ගතිය පහළ වුණේ ඇයි කියලා දැන් මෙයා විමසනවා. එතකොට ඒ හරහා තමයි මේ හඳුනා ගැනීමක් සිද්ධ වෙන්නේ. ඒ හඳුනාගත්තේ අපි හිතමු යා අකමැති කෙනෙක් තමයි මේ මුලිච්ච වෙලා තියෙන්නේ, හඳුනාගෙන තියෙන්නේ. එතකොට අන්න ඒ හා සම්බන්ධයෙන් දැන් විතර්කයක් පහළ කරගන්නවා. දැන් සිතුවිල්ලක් පහළ කරගන්නවා. එයා තමයි මේ උදේ පාන්දර දැක්කේ. ඉතින් ඔන්න සිතුවිල්ලක් පහළ කරගත්තා. පස්සේ ඔන්න මෙයා තමයි මේ අකටයුතුකම් කළේ. තවත් සිතුවිල්ලක් පහළ කරගත්තා. අතීතයේදී මෙන්න මෙහෙම තමයි මෙයා මේ මිනිස්සයා කටයුතු කළේ. තවත් සිතුවිල්ලක් පහළ කරගත්තා. අනාගතයේදී මෙන්න මෙහෙම තමයි මේ මිනිස්සයා කරන්නේ. දැන් ඔන්න අනාගතය අල්ලත් තවත් සිතුවිල්ලක් පහළ කරගත්තා. දැන් එහාටයි මෙහාටයි, අර පැත්තටයි මේ පැත්තටයි, දැන් ඔන්න සිතුවිලි පහළ කරගනිමින් දැන් මේ තැනත්තා මේ යන්තරයට පණ දෙනවා. හිතන යන්තරයට පණ දෙනවා. ඊට පස්සේ අපි පැමිණෙනවා තුන්වෙනි කොටසට. ඒ තමයි යම් පපංචේති තතෝ නිදානම් පුරිසම් පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ අතීතනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු. දැන් මේ විස්තර කරගෙන යන්නේ තාම ඇස හා රූපය සම්බන්ධයෙන්. ඉතින් එතකොට දැන් මොකද වෙන්නේ? අර යන්ත්‍රේ පටන් ගත්තට පස්සේ යම් අවස්ථාවක් එනවා මේ ප්‍රපංචකරණය ඉහවහා යන. ඒ කියන්නේ හිත ඇතුළෙම දැන් කතන්දර ගෙතීම පටන් ගත්තා. මේ හිතන යන්තරේ පටන් ගත්තා. දැන් ප්‍රපංචකරණයක් හිත තුලින්ම පැන නගිනවා. හිත විසින්ම කරගෙන යනවා. දැන් ඕක ඔඩු දෙව්වට පස්සේ දැන් මේ තැනැත්තා, මේ ආරම්භ කරපු තැනැත්තා දැන් මේ ඔඩු දුවපු ප්‍රපංචයේ වහලෙබ් බවට පත් වෙනවා. එයාව මැඩපවත්වනවා. එයා ඒකේ දාසයෙක් බවට පත් වෙලා එයාව ඒකෙන් නිකාං වහල් භාවයකින් දැන් මේ හිතන යන්තරේ ආවත් යට කරගෙන ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි මෙතන විස්තර කරන්නේ. මේ අතීතයේ වශයෙන්, අනාගතයේ වශයෙන්, වර්තමාන වශයෙන් මේ ඇහෙන් දැකපු රූප අල්ලගෙන දැන් මේ ප්‍රපංච යන්ත්‍රයේ පටන් ගත්තා, හිතන යන්ත්‍රයේ පටන් ගත්තා. ඊට පස්සේ හාටයි මෙහාටයි දැන් හිත හිතා හිත හිතා දැන් මේ ප්‍රපංචකරණය දිගින් දිගට දිගින් දිගට සිද්ධ වෙනවා. දැන් මේ තැනත්තාටවත් මේක වළක්ව ගන්න බෑ. ඔන්න ඔය මට්ටම තමයි තුන්වෙනි මට්ටම වශයෙන් පෙන්නුම් කරන්නේ. ඉතින් මේ ආකාරයෙන්ම ඒ මහා කච්චාන මහරහතන් වහන්සේ කනත් සද්දත් ඇසුරු කරගෙන මෙබඳු ප්‍රපංචකරණයක් සිද්ධ වෙන ආකාරය, ඊළඟට නාසයත් ගඳ සුවඳත් මූලික කරගෙන ගහන විඥාන ඇති වෙලා ඊට පස්සේ මෙබඳු ප්‍රපංචකරණයක් දක්වා මේ හිත මැඩපවත් වෙන ආකාරය, ඊට පස්සේ දිවත් රසයත් මූලික කරගෙන ජීවහා විඥානයක් හට අරගෙන ඒක ඉස්සරහට ඉස්සරහට ගිහිල්ලා ඒ ඔස්සේ හිතන්න ගිහිල්ලා ඒ ඔස්සේ ප්‍රපංචයකට ඒ ඔස්සේ වැල්වට ආරම්භ වීමකට වටවලල්ලේ යාමකට යම්ස තැනත් එක් ගොදුරු වෙන ආකාරය, ඊට පස්සේ කයත් ස්පර්ශයනුත් මූලික කරගෙන කාය විඥානයක් පහළ වෙලා එබඳු කාය විඥානයක් නිසා ස්පර්ශයක් පහළ වෙලා ස්පර්ශය මූලික කරගෙන වේදනාවක් පහළ වෙලා ඒක හඳුන ගන්න ගිහිල්ලා හඳුනගත්ත දේ ගැන හිතන්න ගිහිල්ලා ඒ හිතිල්ල එහෙට මෙහෙට හිත හිතා හිත හිතා ගිහිල්ලා ප්‍රපංචයක් බවට පත් වෙලා ඒ ප්‍රපංචයට ගොදුරක් බවට පත් වෙන ආකාරය, ඊළඟ මනසේම හටගත්ත යම්කිසි ධම්මාරම්මණයක් මනසට ආපු යම්කිසි අරමුණක් හිතේ පැන නැගිලා ඒක හඳුන ගන්න ගිහිල්ලා ඒ ඔස්සේ හිතන්න ගිහිල්ලා මනස තුලින්ම ලොකු විකෘතියක් ඇති වෙන ආකාරයත් මෙන්න මේ විදිහට මේ ඉන්ද්‍රිය හයේම ක්‍රියාත්මක වෙන ක්‍රියාත්මක විය හැකි මෙන්න මේ ප්‍රපංචකරණය ගැන දැන් මේ මහා කච්චාන මහරහතන් වහන්සේ විස්තර කරලා දෙනවා. දැන් අපි මේ දක්වා ගිය සතියේදීත් විස්තර කළා. දැන් ඊට පස්සේ එන කොටස තවත් මේකෙම එන එක්තරා අන්දමක පටිච්චසමුප්පාදය හා සම්බන්ධ විස්තරයක් කියන්න පුළුවන්. ඊට පස්සේ මහා කච්චාන මහරහතන් වහන්සේ කියනවා සෝ වතාවසෝ චක්කුස්මින් සති රූපේ සති චක්කු විඤ්ඤානේ සති පස්සපඤ්ඤත්තෙන් පඤ්ඤාපෙස්සති ඉති ඨානමේතං විජ්ජති. දැන් මහා කච්චාන මහරහතන් වහන්සේ කියනවා මේ ඇහැ තියෙනවා නම් රූපය තියෙනකොට චක්කු විඤ්ඤාණයක් තියෙනකොට ස්පර්ශයක් පැන නගින්න පුළුවන්. ස්පර්ශයක් අපිට පෙන්වුම් කරන්න පුළුවන්. ස්පර්ශයක් තියෙනවා නම් තමයි මේ ඊළඟට විස්තර කරනවා වේදනාවක් පැන නගින්නේ. පස්සපඤ්ඤත්තිය සති වේදනා පඤ්ඤත්තින් පඤ්ඤාපෙස්සති ඉති ඨානමේතං විජ්ජති. එතකොට ස්පර්ශයක් තියෙන්න ඕනේ වේදනාවක් හටගන්න. ඊළඟට වේදනා පඤ්ඤත්තිය සති වේදන සංඥා පඤ්ඤත්තින් පඤ්ඤාපෙස්සති ඉති ඨානමේතං විජ්ජති. ඊට පස්සේ වේදනාවක් තියෙනවා නම් තමයි ඒක තමයි හඳුනා ගැනීමක් වශයෙන් සංඥාවක් පනවන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඊළඟට සංඥා පඤ්ඤත්තිය සති විතක්ක පඤ්ඤත්තින් පඤ්ඤාපෙස්සති ඉති ඨානමේතං විජ්ජති. ඊළඟට එබන්දු සංඥාවක් තියෙනවා නම් ඊට පස්සේ පුළුවන් ඒ අණුව තමයි විතර්කයක් පැනනගීමක් නැත්නම් විතර්ක කිරීමක් හිතීමක් පනවන්න පුළුවන්කමක් ලැබෙන්නේ. විතක්ක පඤ්ඤත්තිය සති පපංච සංඥා සංකා සමුදාචරಂತಿ සමුදාචරණ පඤ්ඤත්තින් පඤ්ඤාපෙස්සති ඉති ඨානමේතං විජ්ජති. දැන් අර විදිහට විතර්ක කිරීමක් සහිතවම තමයි ඊට පස්සේ මෙබඳු ප්‍රපංචකරණයක් සිද්ධ වෙන්නේ කියලා මේ හිත ඇතුලේ සිද්ධ වෙන කාරණාව එක්තරා අන්දමකින් කියනවා නම් හේතුඵල දහමක් වශයෙන් දැන් විස්තර කිරීමක් මේ මහා කච්චාන මහරහතන් වහන්සේ කළා දෙනවා. දැන් මේක අපිට පොඩ්ඩක් ඉට්ටු කරගන්න පුළුවන් සාමාන්‍ය පටිච්චසමුප්පාද ධර්මයට. එහෙම නැත්නම් පටිච්චසමුප්පාද ධර්මතාවට පටිච්චසමුප්පාද න්‍යායට. මේ පින්තුන් අහලා ඇති ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියලා මෙන්න මේ විදිහට දහමේ සඳහන් වෙනවා පටිච්චසමුප්පාද න්‍යාය. පටිච්චසමුප්පාද ධර්මතාව. ඒක තමයි ඊටාම වටිනා පරිසමුපාදයේ එන ධර්මතාව. ඉමස්මින් සති ඉදං හෝති. ඒ කියන්නේ මෙය ඇති කල්හි මෙය වෙයි. ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති. මෙය උපදිනවත් සමග මෙයත් උපදී. එතකොට මෙන්න මේ න්‍යාය තමයි දැන් මේ මහා කච්චාන මහරහතන් වහන්සේ මෙතනත් පැහැදිලි කරලා දෙන්නේ. සෝවතාවසෝ චක්කුස්මින් සති. දැන් අර අර ප්‍රකාශය කියන්නේ ඉමස්මින් සති කියන වගේ මෙතන එන්නේ චක්කුස්මින් සති. ඇහැ ඇති කල්හි රූපේ සති, රූප ඇති කල්හි විඥානේ චක්කු විඥානේ සති, මේ චක්කු විඥානේ ඇති කල්හි පස්සපඤ්ඤත්තින් පඤ්ඤා පෙසතිති ඨානමෙතං විඤ්ඤති. එහෙමනම් ඒකේ ප්‍රතිඵලය වශයෙන් මොකද්ද ලැබෙන්නේ? ස්පර්ශයක්. දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා පටිසමුපාදය ගැන කියද්දී අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං. ඔය විදිහට අපි කියාගෙන යනවා. ඒකත් අර ඉමස්මින් සති ඉදං හෝති කියන ඒ ධර්ම න්‍යායට, පටිසමුපාද ධර්ම න්‍යායට උදාහරණ. ඒ තමයි පටිසමුප්පන්න ධර්ම කියලා කියන්නේ. අවිද්‍යාව ඇති කල්හි සංස්කාර හටගනී. සංස්කාර ඇති කල්හි විඥාන හටගනී කියලා තමයි එතනදී විස්තර වෙන්නේ. ඒ වගේ තමයි මෙතෙන්දෙත් ඇහැ ඇති කල්හි, ඊළඟට රූප ඇති කල්හි, චක්කු විඥාන ඇති කල්හි තමයි එහෙනම් ස්පර්ශයක් හට ගැනීමක් ගැන ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලැබෙන්නේ. ඒ වගේමයි ස්පර්ශ ඇති කල්හි තමයි වේදනාවක් පැනනගින ආකාරයක් විස්තර කරගන්න පුළුවන් වෙන්නේ. වේදනාවක් ඇති කල්හි තමයි සංඥාවක් හඳුනා ගැනීමක් සිද්ධ වෙන්නේ. සංඥාවක් ඇති කල්හි තමයි ඒ ඔස්සේ හිතන සිතීමක්, විතර්ක කිරීමක්, සිතුවිලි පහළ කර ගැනීමක් සිද්ධ වෙන්නේ. එබඳු සිතුවිලි පහළ කර ගැනීමක් ඇති කල්හි තමයි මෙන්න මේබඳු විවිධ අන්දමින් ප්‍රපංචකරණයක්, ප්‍රපංච වලින් යටවීමක්, අර මේ හිතන්න පටන් ගත්ත ඒ තනත්තාගේ හිත තුළ විවිධාකාරයෙන් වටවලල්ලේ යෑමක්, එහෙට මෙහෙට හිතීමක් සිද්ධ වෙන්නේ. එතකොට මෙහෙම විතක්කේ සති, විතක්ක පඤ්ඤත්තියා සති, විතර්ක ඇති කල්හි තමයි සිද්ධ වෙන්නේ කියලා. එතකොට මෙන්න මේ ප්‍රකාශය දැන් මේ මහා කච්චාන මහරහතන් වහන්සේ කරනවා. දැන් එතකොට මේ පෙන්නුම් කරේ එකතකින් කියනවා නම් අර පටිසමුප්පාදය ගැන විස්තර කරද්දී අපි කතා කරන්නේ සමුදේ පක්ෂේ. ඒ වගේ එකක් තමයි දැන් මෙතනත් කරලා තියෙන්නේ. මේ කොහොමද බොහොම සූක්ෂම තැනක ඉඳන් පටන් අරගෙන බොහොම දීර්ඝ ප්‍රපංචයක් දක්වා ලියලගෙන යන්නේ, මේ කටයුත්ත නිරාගෙන යන්නේ, ඉස්සරහට යන්නේ කියන අන්නේ සමුදේ පක්ෂේ තමයි මේ මහා කච්චාන මහරහතන් වහන්සේ දැන් මේ ප්‍රකාශ කළේ. ඊට පස්සේ අර නිරෝධ පක්ෂයත් ඒ වගේම දේශනා කරනවා. සෝවතාවසෝ චක්කුස්මින් අසති, රූපේ අසති, චක්කු විඥානේ අසති, පස්සපඤ්ඤත්තින් පඤ්ඤා පෙස්සති ඉති නේතං ඨානං විච්ඡති. දැන් ඔය විදිහට අර සති කියන විදිහට වෙනුවට අසති කියලා දාලා දැන් රූපයක් නැත්තං, ඒ වගේමයි ඇහැක් නැත්තං, ඊළඟට චක්කු විඥානයක් නැත්තං, එහෙමනම් ස්පර්ශයක් පැන නැගීමක් ගැන ප්‍රකාශ කරන්න පනවන්න හැකියාවක් නැහැ. එහෙමනම් එබඳු ස්පර්ශයක් නැත්තං වේදනාවක හට ගැනීම ගැන ප්‍රකාශ කරන්න හැකියාවක් නැහැ. එබඳු වේදනාවක් නැත්තං හඳුනා ගැනීමක් ගැන ප්‍රකාශ කරන්න විදිහක් නැහැ. හඳුනා ගැනීමක් නැත්තං විතර්ක පහළ කර ගැනීමක් ගැන ප්‍රකාශ කරන්න හැකියාවක් නැහැ. විතර්ක පහළ කර ගැනීමක් නැත්තං අර ප්‍රපංච විවිධාන්දමින් හිතා ගැනීම, වටවලල්ලේ යෑම, පනවා ගැනීම, ප්‍රඥප්ති ගිනීම, මේ කිසිවක් පනවන්න හැකියාවක් නැහැ. එතකොට එහෙමනම් දැන් මේ අතර, මේ කාරණා අතර තියෙන හේතුඵල දහම තමයි ඊට පස්සේ මෙතෙන්දී මේ මහා කච්චාන මහරහතන් වහන්සේ අපිට කියලා දෙන්නේ. එතකොට මේ සියලුම දේවල් පරිසම්පාදයට දාලා මේ මහා කච්චාන මහරහතන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් එතකොට අපි නැවතත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට පිවිසුනොත් උන්වහන්සේ කිව්වේ මොකද්ද? යතෝ නිදානම් බික්කු පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ. එත්තචේ නත්ති අබිනන්දිතබ්බං අබිවදිතබ්බං අජ්ජෝසේ තබ්බං කියලා තමයි ප්‍රකාශයක් කරගෙන විස්තර කරගෙන ආවේ. ඒක තමයි අර භික්ෂුන් වහන්සේලාට තේරුනේ නැත්තේ. ඒකට තමයි දැන් මේ මහා කච්චාන මහරහතන් වහන්සේ අටුවාවක් සපයන්නේ, විස්තර කිරීමක් කරන්නේ. ඉතින් අපි පොඩ්ඩක් නැවතත් දැන් මේ මහා කච්චාන මහරහතන් වහන්සේගෙන් ඉගෙනගත්ත කරුණු ටික බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට යොදන්න උත්සාහන්ත වුණොත්, එමත් නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මේ සපයපු අටුවාවෙන් තේරුම් ගන්න උත්සාහන්ත වුණොත්, ඒතර අපිට තව ටිකක් ගැඹුරකට යන්න පුළුවන්. දැන් එතකොට යතෝ නිදානම් බික්කු පුරිසම් පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ කියලා තමයි දැන් බුදුරජාණන් වහන්සේ පටන් අරගෙන තියෙන්නේ. ඒ ප්‍රපංච සංඥා සංඛාවක් නැත්තම් ඒ වටවලල්ලේම් හිතේ දුවන විවිධාකාර ප්‍රපංචයන් වටවලල්ලේම් දිගට දිගට හිතා ගැනීම විවිධ විවිධ අන්දමේ පනවා ගැනීම විවිධාකාර සංනිවේදන ක්‍රම විවිධාකාර භාෂා ව්‍යවහාර මේ සියල්ලම යම්ස කෙනෙක්ව යට මැඩ පවත්වනවද කියන එකෙන් තමයි බුදුහාමුදුරුවෝ පටන් ගන්නෙ. යම්ස තැනත් එක්ක මෙන්න මේ විදිහට ප්‍රපංචකරණයක් තුලින් මැඩ පවත්වනවද එත්තචේ නත්ති අබිනන්දි තබ්බං. ඔන්න ඔතන බුදුරජාන් වහන්සේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ පැත්තක් දැන් කියලා තියෙනවා ඇත්තටම. එත්තචේ නත්ති අබිනන්දි තබ්බං අබිවදි තබ්බං අජ්ජෝසේ තබ්බං. අන්න ඒ බඳු ප්‍රපංචයක් සම්බන්ධයෙන් යම්සි තැනත් එක් තුල අභිනන්දනයක් නැතිද අභිවදනයක් නැතිද අජ්ජෝසනයක් නැතිද නත්ති කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. දැන් අභිනන්දි තබ්බං කියලා කියන්නේ ඒ යම්කිසි දෙයක් සම්බන්ධයෙන් සතුටු වීම. ඊළඟට අභිවදි තබ්බං කියන්නේ යම්කිසි දෙයක් සම්බන්ධයෙන් කියාපෑම. නැවත නැවත ඒ ගැන හිත හිතා ඒ ගැන කියාපාමින් අනිත් අයටත් කිය කියා යන ගතිය තමයි අභිවදි තබ්බං කියලා කියන්නේ. අජ්ජෝසේ තබ්බං කියන්නේ ඒ යම්සි දෙයක් තුරට බරපතල අන්දමින් බැස ගැනීම. ඒකම වැළඳ ගැනීම. ඒකම දැඩිව ග්‍රහණය කර ගැනීම. ඒ තුලටම රිංගා ගැනීම තමයි අජ්ජෝසේ තබ්බං කියලා කියන්නේ. දැන් එතකොට බුදුරජාන් වහන්සේ දැන් මේ කියන්න හදන්නේ මේ යම්සි තැනත් එක්ක සාමාන්‍යයෙන් මැඩ පවත්වන යටපත් කරන අර වගේ යම්සි ප්‍රපංච සම්බන්ධයෙන් වෙනත් තැනැත්තෙකුට එහෙම සතුටක් ඒ තුලින් සතුටු වීමක් ඒ තුලට නැවත නැවත කියාපෑමක් ඒ තුලම ජීවත් වීමක් ඒ තුලටම බැස ගැනීමක් ඒ තුලටම රිංගා ගැනීමක් සිදු වෙන්නේ නැද්ද? අන්න ඒත නැත්තා. හේසේවන්තෝ රාගානුසයන. අන්න ඒත නැත්තාගේ හිතේ රාගානුසය ප්‍රහාණය වීමකට අවසන් වීමකටපත් වෙනවා. හේසේවන්තෝ පටිඝානුසයන. එයාගේ හිතේ පටිඝානුසයක් ද්වේෂය මුල් කරගත්ත තරහව මුල් කරගත්ත අනුසයක් පැන නගින්න හැකියාවක් නැහැ. ඒක ෂය වෙන්න පටන් ගන්නවා. වර්ධනය වෙන්න හැකියාවක් නැහැ. ඒක ෂය වෙන්න පටන් ගන්නවා. ඒසේවන්තෝ දිඨානුසයානං. එයා ප්‍රපංචකරණයට දැන් ඉඩ නොදෙන නිසා අර දිට්ටි වශයෙන්, බැස ගැනීම වශයෙන්, දෘෂ්ටිගත වීම වශයෙන්, රිංගා ගැනීම වශයෙන්, දැඩිව ග්‍රහණය කිරීම වශයෙන් මේ අනුසය ගත වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒසේවන්තෝ විචිකිච්ඡානුසයානං. හිතේ විවිධාකාර සැක පහල කර ගනිමින් විචිකිච්ඡා කරමින් එහෙම දිගට යන්න විදිහක් නැහැ. මොකද මේ තැනත්තා මේ ප්‍රපංචය ගැන සතුටු වෙන්නේ නැහැ. ප්‍රපංචයට බහින්නේ නැහැ. ප්‍රපංචකරණයකට යන්නේ නැහැ. ඒසේවන්තෝ මානානුසයානං. තමන්ව අනුන්ව අල්ලගෙන එහෙට මෙහෙට මැන මැන තමන් උසස් අනුන් උසස් තමන් පහත් අනුන් පහත් තමනුයි අනුනුයි සමානයි කියාගෙන එහෙම එහෙට මෙහෙට කල්පනා කරන ගතියක් නැහැ. මෙයා මේ ප්‍රපංචය ගැන අභිනන්දනයක් නැහැ. ප්‍රපංච කිරීම ගැන යාගේ හිතේ සතුටක් නැහැ. ප්‍රපංච කිරීම ගැන යා නැවත නැවත කියාපාන්නේ නැහැ. ප්‍රපංචයක් අස්සට රිංගන්නේ නැහැ. එනිසා එහෙමනම් මානානුසය ගොඩ නැගෙන්නේ නැහැ. ඒසේවන්තෝ භවරාගානුසයානං. මේ භවයක් සකස් කිරීම ගැන එයාට කිසිම ඇල්මක් නැහැ. භව තත්වයක් හිතේ ගොඩනගන්න එයා උත්සාහවන්ත වෙන්නේ නැහැ. භව තත්වයක් ඇති වෙන්න නම් ප්‍රපංචයක් අවශ්‍යයි. ඒසේවන්තෝ අවිජ්ජානුසයානං. අවිද්‍යාවක් ගොඩනගින්න විදිහක් නැහැ. මෙයා පුළුවන් තරම් ප්‍රපංච වූප සමයක තමයි ජීවත් වෙන්නේ. ප්‍රපංච සමනය කරගෙන තමයි ජීවත් වෙන්න උත්සාහන්ත වෙන්නේ. දැන් ඔබ තව ටිකක් අපි ලිහා ගත්තොත් තේරුම් ගත්තොත් දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළා තියෙන්නේ යම්සි තැනැත්තෙකුට පුළුවන් නම් ප්‍රපංච කරන්නේ නැතිව ප්‍රපංචකරණයට එනවා නම් ඒක අනුමත කරන්න යන්නේ නැතුව ප්‍රපංචකරණයක් යම් හෝ හේතුවක් නිසා ගොඩනැගීගෙන එනවා නම් ඒක අස්සට රිංග ගන්න යන්නේ නැතිව ඒකෙන් සතුටු වෙන්න යන්නේ නැතිව ඒ ගැන කියාපාන්න යන්නේ නැතිව ඒ ප්‍රපංචයට යටවෙන්නේ නැතිව ප්‍රපංචය අතහැරලා ප්‍රපංච වූප සමයකට ප්‍රපංචය සමනය කිරීමකට ප්‍රපංචය ෂය කර හැරීමකට එහෙමත් ගිහිලා ඊළඟ විතර්ක සමනය කිරීමට විතර්ක වූප සමයකට විතර්ක විජයකට විතර්ක සමනය කිරීමකට යන්න පුළුවන් නම් වෙනත් අතින් කියනවා නම් එයාට පුළුවන් නම් එයාගේ මේ ගොඩනැගීගෙන එන ඇතුළත කතාව සමනය කරගන්න තමන්වම නිශ්ශබ්ද කරගන්න තමන්වම ශාන්ත කරගන්න තමන් තුළම උපාදාන රහිතව හිත පවත්වන්න, තමන් තුළ එක්තරාන්දමකින් අනිශ්චිත භාවයක් සහිතව වාසය කරන්න, අන්න ඒ බඳු හැකියාවක් තියෙනවා නම් අන්න යාගේ හිතේ මේ කියපු නාන ප්‍රකාරාන්දමේ අනුසය ධර්මයන් ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. එපමණක් නෙවෙයි, ඒ සේවන්තෝ දණ්ඩ දාන, සත්තා දාන, කලහ විග්ඝහ, විවාද, තුවන්තුව පේසුඤ්ඤ, මුසාවාදානං. දැන් මෙතන මේ තවදුරටත් අර ප්‍රපංචය ඔඩුදුවලා සාමාන්‍යයෙන් වීතික්‍රම කෙලෙස් දක්වා පැතිර යාම තමයි මෙතන මේ විස්තර වෙන්නේ. ඒ කියන්නේ දඬු මුගුරු ගැනීම, දණ්ඩ ආදාන, ඊළඟට විවිධාකාර ආයුධ ගැනීම, සත්ත ආදාන, ඊළඟට කලහ විග්ඝහ විවාද, ඒ කියන්නේ කලහ ආදී විවිධාකාරයේ මේ රණ්ඩු අඩදබර, විවිධ විවාද වලට පැටලවීම, ඔවුනොවුන් අතර සිදුවෙන තෝතෝ වරපල කියා ගන්නා ඒබඳුවේ බොහොම සැරපරුෂ කතාවන්, ඊළඟට පේසුඤ්ඤ මේ විවිධාකාර කේලම් කීම්, මුසාවාද, ඔවුන් අතර සිදුවෙන මේ මුසාබස් කීම්, එතතේ පාපක අකුසල ධම්ම අපරිශේෂා නිරුද්ධಂತಿ. දැන් මේ එකකටවත් ඉඩක් නැහැ, හැකියාවක් නැහැ. ඒවා ඔක්කොම ශේෂ නැතිවම, ඉතිරි නැතිවම ෂේ වෙලා යනවා. දැන් එතකොට බැලුවාම දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ යම්ස කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා නම් ප්‍රපංච සමනය කරන්න, ප්‍රපංච ජය ගන්න, ප්‍රපංච ෂය කර හරින්න. ඒක ටික ටික ෂය වී යගෙන යනකොට යාගේ හිතේ විතර්ක මට්ටම පවා ෂය කර හරින්න, විතර්ක මට්ටම පවා සමනය කරන්න, විතර්ක වලින් තොරව, සිතුවිලි වලින් තොරව, විවිධ හිතා ගැනීම් වලින් තොරව, මඤ්ඤණාවන්ගෙන් තොරව හිත පවත්වන්න, හිත බොහොම නිහඬව, නිශ්චලව, ශාන්තව, මොහොකටවත් බැහැගන්නේ නැතුව පවත්වන්න ඔන්න ඔබඳු හැකියාවක් යම් සිතනැත්තෙකුට තියෙනවා නම් අන්න එයා වෙනත් පැතකින් කියනවා නම් අර ප්‍රපංච ගැන සතුටු වීමක් නැහැ. ඒ ප්‍රපංච ගැන කියාපාන්නේ නැහැ. ප්‍රපංචකරණය ගැන යාගේ කිසි ඇල්මක් නැහැ. යා හිතේ ප්‍රපංචකරණය අනුමත කරන්න යන්නේ නැහැ. ඒ ප්‍රපංච වලට බැහැ ගන්න යන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් පින්වත්නි, අපේ හිත ඕකේ අනිත් පැත්ත තමයි කැමති. ඉතින් අපිට සාමාන්‍යයෙන් වැඩක් නැත්තම් අපි හිතමු අපි බස් එකක් එනකන් බස් නැවතුම් පොලක හිටගෙන ඉන්නවා. ඉතින් අපිට සාමාන්‍යයෙන් නිකන් ඉන්න බෑ. ඉතින් තාම බස් එක ආවේ නැහැ. ඉතින් වටේ පිටේ මිනිස්සුත් ඉතින් බලාගෙන ඉන්නවා. ඉතින් අපි මොකද කරන්නේ? හිටගෙන ඉන්න එක ගැන අවධානයක් අපිට නැහැ. අපි වෙන්න තියෙන දේවල් ගැන කල්පනා කරනවා, පේන්න තියෙන දේවල් ගැන කල්පනා කරනවා, වටේ පිටේ ඉන්න මිනිස්සු ගැන කල්පනා කරනවා, බස් එක එන්නේ නැති එක ගැන බනිනවා, ආණ්ඩුවට බනිනවා, මන්ත්‍රීතුමාට බනිනවා, ළඟ ඉන්න මිනිහට බනිනවා, එහෙම නැත්නම් ළඟ ඉන්න කෙනෙක් ගැන ලොකු මේ බැල්මක් හෙලනවා. ඉතින් මේ විදිහට අපි මොනවා හරි කර 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 හිතන යන්ත්‍රයට යට වෙලා තමයි මේ බස් යන්ත්‍රය එනකම් බලාගෙන ඉන්නේ. ඉතින් අපි මේ හිතන යන්ත්‍රයේ ඇතුලේ තමයි වහලෙක් වෙලා කටයුතු කරන්නේ අර වාහන යන්ත්‍රය එනකම්. ඉතින් මෙහෙම තමයි අපි සාමාන්‍යයෙන් අපේ හිතේ කැමැත්තක් තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා පපංචාභිරතා පජා. මේ ප්‍රජාව, මේ මිනිස්සයෝ, දෙවියෝ, මේ සියලුම ප්‍රජාව මේ ප්‍රපංචය කෙරෙහි පුදුමාකාර ඇල්මක් දක්වන්නේ. මේ හිත හිතා ඉඳීම ගැන පුදුමාකාර ඇල්මක් මේ මිනිස්සෙන්ට තියෙන්නේ. නිකන් ඉන්න හැකියාවක් නැහැ, නිකන් ඉන්න කැමැත්තක් නැහැ. හිත ශාන්තව, නිස්කලංකව, නිශ්ශබ්දව තියාගන්න නෙමෙයි ඒගොල්ලන්ට ඇල්මක් තියෙන්නේ. පුළුවන්තරම් මොකක් හරි හිත හිතා හිත හිතා හිත හිතා කාලය ගත කරන්න තමයි ඒගොල්ලන්ට පුදුමාකාර ඇල්මක් තියෙන්නේ. ඉතින් එක්කෝ කාට හරි බැන බැන කල්පනා කර කර ඉන්නවා, නැත්තම් වෙන කෙනෙක් ගැන හිත හිතා යා ගැන හිතේ රාගයක් පහළ කරගනිමින් කල්පනා කර කර ඉන්නවා. එහෙම නැත්තම් මේ කාලේ හැටින්නම් කෝවිඩ් ගැන හිත හිතා ඒවා ගැන ප්‍රශ්න ඇති කරගෙන ඒවා තුලින් ලොකු අවිනිශ්චිත භාවයක් හිතේ ගොඩනගාගෙන කල්පනා කර කර ඉන්නවා. එහෙම නැත්තම් තමන්ගේ දරුවන් ගැන කල්පනා කර කර ඒ ප්‍රශ්නයක් ඇති කරගෙන ඉන්නවා. එහෙම නැත්තම් මේ කාලේ හැටියට දැන් ඉතින් දරුවන්ට අධ්‍යාපනයක් නැහැ නේද කියලා ඉතින් ඒ ගැන හිත හිතා කල්පනා කර කර ඉන්නවා. ඉතින් පුදුමාකාර අන්දමින් අපිට මොනවා හරි හිතන්න ඕන තරම් දේවල් තියෙනවා. ඉතින් ලංකාවේ දේවල් නැත්තම් ඉන්දියාවේ දේවල් හරි හිතනවා. ඉන්දියාවේ දේවල් නැත්තම් ඉතින් ඊට අල්ලපු රටවල් වල තියෙන දේවල් හරි හිතනවා. ඒ වගේ දේවල් නැත්තම් බටහිර තියෙන දේවල් ගැන හරි හිතනවා. ඒ වගේ දේවල් නැත්තම් ඊළඟට අඟහරු ග්‍රහය ගැන හරි හිතනවා. ඉතින් මේ විදිහට අපේ හිතට මොකක් හරි හිත හිතා ඉන්න අපි හැමතිස්සම සලස්සනවා. ඉතින් මේ වගේ අපිට පුදුමාකාර පිස්සුවක් තියෙනවා මොනවා හරි හිත හිතා සිටීමේ. ඒ හිතන දේවල් වලින් සතුටු වීමේ. ඒ හිතන දේවල් ගැන කියාපෑමේ. ඒ හිතන දේවල් ගැන අනුන්ටත් කියාපෑමේ. ඒ හිතන දේවල් තුලටම රිංගා ගැනීම. ඒ තුලින්ම යම්කිසි දෘෂ්ටීන් අපේ හිත තුළ තනා ගැනීම පුදුමාකාර පිස්සුවක් අපිට තියෙනවා. ඉතින් මේක තමයි සාමාන්‍ය මිනිස්යාගේ ස්වභාවය. දැන් ඒ නිසා මෙන්න මේ ප්‍රපංච දියත් වීම එක්තරා අන්දමකින් තවත් පැත්තකින් අටුවාචාර්යයන් වහන්සේම විස්තර කරනවා මේ තණ්හා දිට්ඨි මාන අනුව තමයි මේ ප්‍රපංච දියත් වෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් මේ හිතක් ඇතුලේ විවිධ ප්‍රපංචයන් ක්‍රියාත්මක වෙනවා. දැන් අර අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසේතබ්බං කියන වචන තුන අපිට තණ්හා මාන දිට්ඨි කියන අකුසල් ප්‍රවාහ තුනක් ඔස්සේ විස්තර කිරීමේ හැකියාවක් තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි යමක් අල්ලගෙන සතුටු වෙනවා කියලා කියන්නේ එතන තියෙන තණ්හාවක්. ඒ වගේමයි යමක් ගැන කියාපානවා කියලා කියන්නේ එතන තියෙන මාන්නයක්. ඊළඟට යමකට බැහැගෙන ඒ තුලින් දෘෂ්ටිගත වීමක්, ඒ තුල පළපදියම් වීමක්, ඒ තුල දැඩිව ග්‍රහණය කිරීමක් කරනවා කියලා කියන්නේ එතන තියෙන්නේ දිට්ඨියක්. එහෙනම් තණ්හා මාන දිට්ඨි කියන මෙන්න මේ පැති හිත තුල විහිදී යාම මෙන්න මේ ප්‍රපංචකරණය තුලින් සිදු වෙනවා කියලා ඉතින් අටුවාචාරින් වහන්සේම මේ විස්තර කරලා දෙනවා. කෙසේ නමුත් අපේ හිතේ ඇතුලේ තියෙන කෙලෙස් මේ ප්‍රපංචකරණය හරහා තව තව වැඩි වෙන එක, තව තව වර්ධනය වෙන එක, ඒවා අනුසය වශයෙන් ගත්තොත් ඒවා තව තව මුල් බැස ගන්න එක තමයි මේ ප්‍රපංචකරණය තුලින් සිද්ධ වෙන්නේ. වඩා වඩා හිතීම තුලින් සිද්ධ වෙන්නේ. වෙනත් වචන වලින් කියනවා නම් හිතන්න ගෙහිලා පැටලිලා ඒ හිතන යන්ත්‍රයට අහු වෙලා ඒකෙම ගොදුරක් බවට පත් වෙලා ඒවායින්ම දෘෂ්ටිගත වෙලා අපාගත වෙන එක සිද්ධ වෙන්නේ මෙන්න මේ හිතන යන්ත්‍රය තුලින්. දැන් ඒකේ අනිත් පැත්ත තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. යමෙකුට පුළුවන් නම් මේ හිතේ ඒ තියෙන මෝඩ ඇබ්බැහිය නවත්ත ගන්න. ඒ අපිට තියෙන පිස්සුව අපිට හොඳ කරගන්න පුළුවන් නම් ඒ හිතන යන්ත්‍රයට යට නොවි ඉන්න උත්සාහවන්ත වෙනවා නම් එහෙමනම් අන්නේ ආගේ හිතේ මේ කියපු විවිධාකාර අනුසය ධර්මයන් ඔක්කොම ෂය වෙන්න පටන් ගන්නවා. ඒ සේවන්තෝ රාගානුසයානං, ඒ සේවන්තෝ පටිඝානුසයානං, ඒ සේවන්තෝ දිඨානුසයානං. ඉතින් මේ විදිහට ඔක්කොම අනුසය ධර්මයන් බුදුරජාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ අනුව අපිට තේරෙනවා දැන් අපේ හිතේ කෙලෙස් ප්‍රහාණය සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිපදාවක් තමයි මේ බුදුරජාණන් වහන්සේ මතු කරලා දීලා තියෙන්නේ මේ භික්ෂුන් වහන්සේලාට. මොකද මේ බන්දු ප්‍රපංච සමනය කිරීමක් අපි තුළ සිද්ධ වෙන්නේ නැත්තම් අපිට නිවැරදි විපස්සනාවක් තාම මුණගැහිලා නැහැ. එහෙමනම් අපි තුළ යම් ආකාරයකින් විපස්සනා භාවනාවක් වැඩෙනවා නම් ඒකේ අනිවාර්ය ප්‍රතිඵලයක් වෙන්න ඕනේ මෙන්න මේ එකතකින් ඇතුළත කතාව සමනය වීම. තවත් පැත්තකින් දිගට දිගට හිත හිතා කාලය කාදමමින් කාලය ගත කිරීම නතර වීම, අඩුවීම, ප්‍රපංචකරණය සෑහෙන අඩුවීම. කලින් දිගට දිගට හිත හිතා නව කතා ලියලිය හිටිය මිනිස්සයා අඩුතරමින් කෙටි කතා ලියන මට්ටමකටපත් වීම. තවත් ටිකක් භවනා කරගෙන යනකොට කෙටි කතා ලියන මට්ටමත් අහෝසි වෙලා අඩු වෙලා ගිහිල්ලා නිකන් වාක්‍ය විතරක් ලියන මට්ටමකට, රචනාවක් විතරක් ලියන මට්ටමකටපත් වීම. රචනාත් ලියන මට්ටම ටිකක් මගහැරි මගහැරි ගිහිල්ලා ඊට පස්සේ නිකන් වාක්‍යයක්, කෙටි වාක්‍යයක් විතරක් ලියන මට්ටමකටපත් වීම. කෙටි වාක්‍යයක් ලියන එක ටික ටික සමණයටපත් වෙලා හුදෙක් වචනයක්, අත්‍යවශ්‍ය වචනයක් විතරක් කතා කරන මට්ටමකට, හිතන මට්ටමකටපත් වීම. අවශ්‍ය වෙලාවට ඒකත් සමනය කළා, විතර්කත් සමනය කළා, බොහෝම නිහඬ සිතකින්, බොහොම සංසුන් හිතකින්, බොහොම ශාන්ත සිතකින්, බොහොම තැම්පත් සිතකින් වාසය කිරීමත් එමනම් මෙන්න මේ තැනත්තාට පුළුවන්කමක් ඇති වෙන්න ඕනේ. දැන් හැබැයි මෙහෙම කියනකොට කෙනෙකුට හිතන්න පුළුවන් එහෙමනම් ඉතින් සම්පූර්ණයෙන්ම මේ හිතන එක වළක්වන්න ඕනේ, හිතන එක නවත්තන්න ඕනේ. හැබැයි එතනත් තියෙන එක්තරාන්දමක අන්තගාමී බවක්. මේ හිතනවා කියන එකේ ප්‍රයෝජන ගන්නත් තැනැත්තෙකුට පුළුවන්, මිනිස්සෙකුට පුළුවන්. අපි තුමු අපිට යම්කිසි වැඩක් පලක් පැවරෙනවා මේ අනාගතය සම්බන්ධයෙන් යම්කිසි සැලසුමක් හදන්න. ඉතින් එතකොට යම් පමණකට අපිට අනාගතය සම්බන්ධයෙන් විවිධ පැති ඔස්සේ හිතලා බලන්න සිද්ධ වෙනවා. අපි ඒ කටයුත්ත හමාරුණාට පස්සේ, අවසන් වුණාට පස්සේ අපිට පුළුවන් නම් අපේ හිත නැවත නිශ්ශබ්ද කරගන්න. අන්න ඒක තමයි වටින්නේ. ඉතින් ඒ කාරණාවත් බුදුරජාන් වහන්සේ විශේෂයෙන්ම දේශනා කරලා තිනවා විතක්ක සංඨාන සූත්‍රයේදී. ඒ කියන්නේ තැනැත්තෙකුට පුළුවන්කමක් ලැබෙනවා අවශ්‍ය වෙලාවට අවශ්‍ය නම් හිතන්න, අනවශ්‍ය වෙලාවට හිතන්නේ නැතුව හිත නිශ්ශබ්ද කරගන්න. එහෙමනම් එකාතකින් හිත හා සම්බන්ධ විතර්කකරණයේ ප්‍රපංචකරණයේ වශීතාවයක් තමයි මේ දේශනා කරලා තියෙන්නේ. ප්‍රපංචකරණය සම්පූර්ණයෙන්ම කපාහැරලා තිනවා තමන්ට ඕමනා පැත්තකින් විතරක් හිතීමේ විතර්ක කිරීමේ හැකියාවක් අවශ්‍ය නම් කරන්න පුළුවන් කමක් තියෙනවා. දැන් ඒ හැකියාවයි ප්‍රපංචකරණය අතර යම්කිසි වෙනසකුත් තියෙනවා. දැන් ප්‍රපංචකරණය කියලා කිව්වහම සාමාන්‍යයෙන් දැන් මෙයාට ඕමනා පැතිවලින්ම නෙමෙයි මෙයා දැන් හිතන්නේ, මේ හිත හිතන්නේ. හිත යාගේ තීච්ඡ තියෙන බැහැවියට, යාගේ තියෙන රුචි අරුචිකම් අනුව, එයාලා ලැබිලා තියෙන අධ්‍යාපනය අනුව, යාගේ තියෙන යම්කිසි පරිසරයට අනුව, යාගේ තියෙන ආගමික ඇදහිලි වලට අනුව, එයාගේ උපකල්පන පරිකල්පනා වලට අනුව, මේ වගේ විවිධාකාර හේතුන් නිසා හිතේ එහාටයි මෙහාටයි අරහෙටයි මෙහාටයි විවිධ පැතිවල පැති ඔස්සේ හිත විසින්ම කරගෙන යන ඉබාගාතේයම් වටවලල්ලේයම් තමයි ප්‍රපංචකරණයක් කියලා කියන්නේ. නමුත් තමන්ට ඕමනාදේ හිතීම කියන එක ඊට වඩා වෙනස්. අපි යම්කිසි සැලසුමක් හදන්න අපි හිතමු යම්කිසි සැලසුම් ක්ෂේත්‍රයේ ශිල්පියෙක් වශයෙන් කටයුතු කරන කෙනෙක් නම්, ඒ බඳු රැකියාවක් කරන කෙනෙක් නම්, ඉතින් ඒ ඔස්සේ තමයි යා හොඳට කල්පනා කරලා බලන්නේ. එතකොට ඒ ඔස්සේ තමයි යා හිතන්නේ. වෙන වෙන අහක යන දේවල් අනම්මනම් ගැන හිතීමක් එයාට අවශ්‍ය නැහැ. ඉතින් එහෙනම් ඒ විතර්කකරණය අවශ්‍ය වෙලාවට කිරීම ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ, විවාදයක් නැහැ. හැබැයි ඉතින් ඒකත් කළා අවසන් වුණාට පස්සේ මේ තැනත්තාට තියෙනවා නම් දැන් ඒ කටයුත්ත අවසానයි, නැවතත් හිත නිශ්ශබ්ද කරගන්න, නැවතත් විතර්කත් සමනය කරගන්න. කිසිම විතර්කයක් නැති සිතකින්, කිසිම සිතුවිල්ලක් නැති සිතකින්, බොහොම ශාන්ත සිතකින්, තැම්පත් සිතකින්, නිවුන සිතකින්, නිප්පපංච සිතකින්, ප්‍රපංචකරණයකින් තොර බවකින් වාසය කරන්න පුළුවන් කමක් තියෙනවා නම් අන්න ඒක බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ විතර්කයන්ගේ වශීතාවයක් වශයෙන්. එතකොට එයාට ඌමනා නම් එයා විතර්ක කරනවා, හිතනවා. ඌමනා නැත්තම් විතර්කත් සමනය කරගෙන වාසය කරනවා. ප්‍රපංච ගැන කතාවක් ඇත්තෙම නැහැ. ඉතින් එහෙනම් බැලුවාම අපි විපස්සනා භාවනාවක් දියුණු කරනකොට අනිවාර්යයෙන්ම මෙන්න මේ ප්‍රපංච සමනය ගැන අවධානය යොමු කළ යුතුමයි. ඉතින් එතකොට මෙන්න මේ ප්‍රපංච සමනය ගැන එකාතකින් අපිට ලොකු ඒකේ තියෙන වටිනාකම ගැන කියලා දෙන කොටසක් තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ මදුපිණ්ඩික සූත්‍රයේදී මතු කරලා තියෙන්නේ. ඉතින් ඒ ප්‍රපංච ගොඩ නැගෙන ආකාරය ගැන තමයි මහා කච්චාන මහරහතන් වහන්සේ ටිකක් අර විස්තරයක්, විග්‍රහයක්, අටුවාවක් සපයන්නේ. බුදුරජාණන් වහන්සේ ඍජුවම ප්‍රකාශ කරලා තියෙන්නේ කුමක්ද? යම්සි කෙනෙක් ප්‍රපංච කරන්නේ නැත්තම්, ප්‍රපංච කෙරෙහි එයාගේ හිතේ සතුටු වීමක් නැත්තම්, ප්‍රපංචවලට බැහැ ගැනීමක් නැත්තම්, ප්‍රපංච ගැන කියාපෑමක් නැත්තම්, ප්‍රපංච අහෝසි කරමින්, ඡය කර හරමින්, සමනය කරමින් නම් ඒ තැනැත්තා වාසය කරන්නේ. අන්න එයාගේ හිතේ එත්තතේ පාපක අකුසල ධම්මා අපරිසේසා නිරුජ්ජಂತಿ. මේ විවිධාකාර අන්දමේ පාපී අකුසල ධර්මයන් ඉතිරි නැතිවම ඡය වෙන්න, වැය වෙන්න, දුරු වෙන්න පටන් ගන්නවා. එහෙමනම් අපි හිතුවා කියලා අපේ හිත නිවෙන්නේ නැහැ. අපේ හිත එහාට මෙහාට කල්පනා කර කර කල්පනා කර කර වටවලල්ලේ ගියා කියලා අපේ හිතේ නිවීමක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් අපේ හිතේ නිවීමක් ඇති වෙන්න නම් මෙන්න මේ ප්‍රපංච සමනය කරන ප්‍රපංච රූප සමයක් දක්වා අපි අලුත් ගමනක් යා යුතු වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්වන දහම ප්‍රපංච වූප සමයක් දක්වා අපිව අරගෙන යන දහමක්. ඒ නිසා නිවනටම කියන සමාන පදයක් තමයි නිප්පපංච කියලා කියන්නේ. ප්‍රපංච සමනය වූ ප්‍රපංච වලින් තොර ස්වභාවය නිවන වශයෙන් පෙන්වනවා. ඉතින්නම් අපේ අම්ම අවස්ථාවක හිත වටවලල්ලේ යන්නේ නැතිව, කතන්දර ගොතන් නැතිව, ඇතුළත කතාව සමනය කරගෙන බොහෝම නිශ්චලව, බොහෝම නිශ්ශබ්දව, ශාන්තව, කිසිම අරමුණක් ග්‍රහණය කරන්නේ නැතිව, උපාදාන කරන්නේ නැතිව ඉන්න පුළුවන්කමක් තියෙනවා නම්, ඒ කියන්නේ අපි සෑහෙන නිවනට සමීප ස්වභාවයක් තියෙනවා. දැන් මේකම තමයි මේ බුදුරජාණන් වහන්සේ තවත් පැත්තකින් අර දණ්ඩපාණී ශාක්‍යයට කියලා තියෙන්නේ. දැන් අපි පොඩ්ඩක් ආයෙ පැමිණෙනොත් දණ්ඩපාණී ශාක්‍යයට බුදුරජාණන් වහන්සේ මොකද්ද කිව්වේ? අන්න ඒ දණ්ඩපාණී ශාක්‍යයට කියපු කාරණාව අපි පොඩ්ඩක් මතක් කරගත්තොත් බුදුරජාණන් වහන්සේ දණ්ඩපාණී ශාක්‍යයට කියනවා යථාවාදී කෝ ආවසෝ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය. දැන් මේ ඇත්තටම අර සාමාන්‍යයෙන් මේ මුළු ලෝකයේ ඉන්න මිනිස්සෙයින් ගැන කරන පුළුල් විග්‍රහයක්. දෙවියන් සහිත, මරුන් සහිත, බමුන් සහිත, මේ ශ්‍රමණ ප්‍රජාව සහිත, මේ සියලු ලෝකවාසීන් සහිත මේ පිරිස අතරේ න කේනචි ලෝකේ විග්ගය තිට්ඨති. මේ කිසිම කෙනෙක් එක්ක වාද විවාද වලට පැටලෙන්න ගහගන්න යන්නේ නැහැ. න කේනචි ලෝකේ විග්ගහ්‍ය තිට්ඨති. ලෝකේ කිසිවෙකුත් එක්ක වාද වලට පැටලෙන්න යන්නේ නැහැ. වාද කරන්න යන්නේ නැහැ. යථාචපන කාමේහි විසංයුත්තං විහරන්තං. දැන් ඒ වගේමයි මේ කාමයන් කෙරෙහි ආසාවක් නැතිව, කාමයන් කෙරෙහි ලොකු ඇල්මක් නැතිව ඒවයින් අයින් වෙලා, පංචකාමයන්ගෙන් අයින් වෙලා ඒ කාමාසාව දුරු කරගෙන වාසය කරන ගතියක් තියෙනවා නම් බ්‍රාහ්මණං කියලා කියන්නේ මෙතන මේ රහතන් වහන්සේට. අකතං කතින් මේ සියලු විචිකිච්ඡා රහිතයි, සැක රහිතයි. චින්න කුක්කුච්චං සියලු කුකුස් කපා හැරලා එයාට ප්‍රශ්න නැහැ. භවා භවේ වීත තණ්හං භවයක් සම්බන්ධයෙන් විභවයක් සම්බන්ධයෙන් තණ්හාව ප්‍රහාණය කළා, තණ්හාව ක්ෂය වෙලා. සංඥා නානුසෙන්ති කිසිම සංඥාවක් ඒ නිසා අනුසේ වශයෙන් ලැබ ගැනීමක් නැහැ. ඉතින් මේක තවත් පොඩ්ඩක් අපි විස්තර කරන්න බැලුවොත් දැන් මේ දණ්ඩපාණී ශාක්‍යයට බුදුරජාණන් වහන්සේ කියනවා මේ තමන් වහන්සේගේ ප්‍රතිපදාව ගැන, තමන් වහන්සේගේ දේශනාව ගැන, තමන් වහන්සේගේ දහම අනුගමනය කරලා ඒ රහතන් වහන්සේ කෙනෙක් බවට පත්වුණ කෙනෙක්ගේ ස්වභාවය ගැන, නැත්නම් රහතන් වහන්සේ කෙනෙක්ගේ ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේ බොහොම සංක්ෂිප්තව දණ්ඩපාණී ශාක්‍යයට කියලා තියෙනවා. මොකද්ද කියන්නේ? එයාගේ එක ලක්ෂණයක් තමයි ලෝකෙ කිසි කෙනෙක් එක්ක වාද විවාද වලට පැටලෙන්න යන්නේ නැහැ. දැන් එහෙම පැටලවෙන්නේ නැතිව ඉන්න එක හේත් විවිධ කාරණා කීපයක් තමයි ඊළඟට එන්නේ. එකක් තමයි එයා මේ පංචකාමයන් ගැන ලොකුවට ඇල්මක්, බැඳීමක්, ආසාවක් එයාගේ හිතේ නැහැ. කාම ආසාව දුරු වෙලා තියෙනවා. ඊළඟට කිසිම ප්‍රශ්නයක් එයාට නැහැ. හිතේ නැහැ කිසි කුකුසක්, කිසි ගැටලුවක් නැහැ. ඊළඟට කිසිම සැකයක් නැහැ. සැක ඔක්කොම දුරු වෙලා. ප්‍රශ්න ඔක්කොම සමනයටපත් වෙලා. අහන්න ප්‍රශ්නයක් එයාට නැහැ. චින්න කුක්කුච්චං අකතං කතින්. ඊළඟට භවා භවේ වීත තණ්හං. මේ භව තත්වයන් ගැන කිසිම තණ්හාවක් නැහැ. දැන් මේක සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ කතා කරන්නේ මේ ඊළඟ භවය ගැන, ඊළඟ රූප භවය ගැන, ඊළඟ කාම භවය ගැන, ඊළඟ අරූප භවය ගැන කිසිම තණ්හාවක් නැහැ කියලා තමයි මේ කියන්නේ කියලා. ඒක එක මට්ටමක්. නමුත් ඊට වඩා සියුම් ප්‍රතිපදාවක් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒ කියන්නේ මේ තැනැත්තගේ හිත අර වර්තමානය අහිමි කරගෙන අනාගතය සම්බන්ධයෙන් භව තත්ත්වයක් හදන්නෙත් නැහැ. වර්තමානය අහිමි කරගෙන අතීතය සම්බන්ධයෙන් භව තත්ත්වයක් හදන්නෙත් නැහැ. වර්තමානයේම ඉඳගෙන රූප අල්ලගෙන භව තත්ත්වයක් හදන්නෙත් නැහැ. සද්ද අල්ලගෙන භව තත්ත්වයක් හදන්නෙත් නැහැ. ගඳක් සුවඳක් අල්ලගෙන භව තත්ත්වයක් හදන්නෙත් නැහැ. රසයක් අල්ලගෙන භව තත්ත්වයක් හදන්නෙත් නැහැ. ස්පර්ශයක් අල්ලගෙන භව තත්ත්වයක් හදන්නෙත් නැහැ. මනසින්ම මේ මොහොතේදී මොකක් හරි අල්ලගෙන භව තත්ත්වයක් හදන්නෙත් නැහැ. ඉතින් තවත් පැත්තකින් කියනවා නම් අර විතරක ඔස්සේ ප්‍රපංච ඔස්සේ භව තත්ත්වයක් හදන්න යන්නේ නැහැ. දැන් මේ පින්වතුන් දන්නවා පටිච්චසමුප්පාදයේදී තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය අබ්බහෝ කියලා ප්‍රකාශයක් එනවා. තණ්හාව නිසා උපාදානයක් සිද්ධ වෙනවා, අල්ලා ගැනීමක් සිද්ධ වෙනවා, ග්‍රහණය කිරීමක් සිද්ධ වෙනවා. ඒ ග්‍රහණය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි භවයක් සකස් වෙන්නේ. මේක මේ අනාගත භවයක් ඊළඟ භවයක් නෙමෙයි. මේ මොහොතේදිම භව තත්වයක් හිතේ පැන නගිනවා. දැන් එයාට මේ සරල වර්තමානයේ අහිමි වෙනවා. එයා අලුතෙන් හිතින් හදාගත්ත තත්වයක් තුල, එබඳු මනක්කල්පිත ස්වභාවයක් තුල ජීවත් වෙන තත්වයක් දැන් මෙයාගේ හිතේ පැන නගිනවා. දැන් ඔන්නෝක තමයි භව තත්වයක් කියලා කියන්නේ. බොහොම සූක්ෂම මට්ටමින් කියනවනම්. ඉතින් ඒ සූක්ෂම භව තත්වයක විහිදී යාම, ඈතට විහිදී යාමක් තමයි ඊළඟ භවයක් ගැන අපි කතා කරන්නේ. අනේ මට මේ භවයේදී යත් එක්ක ඉන්න බැරුණා. ඉතින් ඊළඟ භවයේදී හරි මම යත් එක්ක ඉන්න ප්‍රාර්ථනා කරනවා කියලා. ඉතින් ඔන්න ඊළඟ භවයට යන්න කතා කරනවා. හැබැයි මේ භවයේදී යත් එක්ක ඉඳීම ගැන කල්පනා කරලා තියෙනවා. අනේ ඒකත් භවයක් තමයි. මේ භවයේදීම එයත් එක්ක මට ඉන්න බැරි වුණා කියලා ඔන්න මෙයත් එක්ක ඉන්න හැටි කල්පනා කරනවා. හිතින් හදා ගන්නවා. සිහින මාලිගාවක් හදා ගන්නවා. අන්න ඒ සිහින මාලිගා හදා ගැනීම භව තත්වයක්. නැත්නම් අතීතයේ යත් එක්ක මෙහෙම හිටියානේ කියලා ඔන්න ඒ අතීතය අල්ලගෙන ඒ මනක්කල්පිතව හිතේ හදා ගන්නවා. ඒකත් භව තත්වයක්. එහෙම නැත්නම් දැන් යම් කෙනෙක් දැක දැක ඉන්නවා. ඒ තුල ඔන්න හිතේ ලකෝ සතුටු වීමක් ඇති කර ගන්නවා නම් ඒක හිත ඇතුලේ නැවත නැවත කියාපානවා නම් ඒක තුලටම බැස ගන්නවා නම් අන්න එතනක් තියෙන්නේ භව තත්වය. අබිනන්දිතබ්බං අබිවදිතබ්බං අජ්ජෝසේ තබ්බං. ඒතොර මෙන්න මේ කාරණා අනුව අපේ හිතේ ගොඩනැගෙන එක්තරාන්දම විකෘතියක්. අපේ හිත ස්වභාවයෙන් සරලව ශාන්තව නිකලස්ව කිසිවක් උපාදාන නොකර කිසිවක් ඇසුරු නොකර පැවැත්වීමක් ගැන තමයි සතිපට්ඨානයේ ප්‍රතිඵලයක් වශයෙන් කියලා දෙන්නේ. දැන් මේ පිංගුතුන්ට ඒක පොඩ්ඩක් නැවතත් මතක් කරනවා නම් අපි ආනාපාන සති භාවනාවක් වැඩුවත් ධාතු මනසිකාරයක් වැඩුවත් එහෙමත් නැත්නම් වේදනානුපස්සනාවක් වැඩුවත් චිත්තානුපස්සනාවක් වැඩුවත් ධම්මානුපස්සනාවක් වැඩුවත් මේ කොයි කමටහන වැඩුවත් බුදුරජාන් වහන්සේ අපිට පෙන්වන එක්තරා අන්දමක සම්දිස්ථානයක් තියෙනවා. මේ කොයිකෙත් සම්දිස්ථානයක් තියෙනවා. ඒ සම්දිස්ථානය තමයි අනිශ්චිතව වාසය කිරීම. කිසිවක් උපාදාන නොකර, ලොවේ කිසිවක් උපාදාන නොකර වාසය කිරීම. එතකොට යම්සි කෙනෙක් නිවැරදි සතිපට්ඨානයක් දිනු කරනවා නම්, නිවැරදි විපස්සනාවක් දිනු කරනවා නම්, මෙන්න මේ සම්දිස්ථානේ හඳුනා ගත යුතුයි. මෙන්න මේ සම්දිස්ථානයේ තියෙන්නේ ඔය ප්‍රපංච සමනය කිරීමක්. භව තත්වයක් සකස් කරන්නේ නැතිව වාසය කිරීමක්. කිසිවක් උපාදාන නොකර වාසය කිරීමක්. තණ්හාව ෂය වූ මට්ටමකින් වාසය කිරීමක්. ඉතින් එකපාරටම අපිට කියන්න බෑ මෙතන සම්පූර්ණයෙන් තණ්හාව ෂය වෙලා කියලා. නමුත් తాවකාලිකව හෝ තණ්හාවේ ක්‍රියාකාරීත්වයට යට නොවි වාසය කිරීමක්. ඒ නිසාම ලෝකයේ කිසිවක් උපාදාන නොකර වාසය කිරීමක්. ඒ නිසාම කිසිම භව තත්වයක් සකස් කරන්නේ නැතිව වාසය කිරීමක්. ඒ නිසාම කිසිම ප්‍රපංචකරණයකින් තොරව වාසය කිරීමක්. කිසිවක් තුලින් සතුටු වෙන්න කියාපාන්න යන්නේ නැතිව, කිසිවක් තුලට රිංග ගන්න යන්නේ නැතුව බොහෝම අනිශ්චිතව වාසය කිරීමක්. කිසිවක් මත පිහිටන් නැතුව වාසය කිරීමක්. ඉතින් එහෙමනම් මේ බඳු තත්වයකදී අර බුදුරජාන් වහන්සේ දැන් මේ දණ්ඩපාණී ශාක්‍යයට කියනවා එයාගේ හිතේ කිසි ප්‍රශ්නයක් නැහැ. එයාගේ හිතේ කිසිම කුකුසක් නැහැ, සැකයක් නැහැ. කිසිම භව තත්වයක් ගැන තණ්හාවක් නැහැ. ඒ මට්ටමකදී සංඥාවන් ගැන ලොකු ආසාවක් නැහැ. සංඥා නානුසෙන්ති. සංඥාවල පැටලීමක් නැහැ. සංඥාවල පැටලීමක් නැති නිසා සංඥාවන් කෙරෙහි තියෙන විරක්ත භාවයක් නිසා සංඥාවන් ගැන තියෙන විරාගී බවක් නිසා ඒවා හිත ඇතුලේ පළපදියම් වෙන්නේ නැහැ. සංඥා නානුසෙන්ති. දැන් එතකොට ඒවං වාදීකෝ අහං ආවසෝ ඒවං අක්ඛායීති. මෙන්න මේ බඳු ධර්මයක් තමයි මම දේශනා කරන්නේ කියලා බුදුරජාන් වහන්සේ මේ දණ්ඩපාණී ශාක්‍යයට කියලා තියෙනවා. එකාතකින් බැලුවාම දණ්ඩපාණී ශාක්‍යයාටත් බුදුරජාන් වහන්සේ කියලා තියෙන්නේ අර විතර්ක සම්පූර්ණ සමයන ප්‍රපංච සම්පූර්ණයෙන්ම ඡය කර හැරලා ඊළඟට ඒ ඡය කර හැරීම නිසාම ඒ සියලුම අනුසය ධර්මයන් ප්‍රහාණය කරලා ඒ නිසාම ඒ දඬු මුගුරු ගැනීම සත් ගැනීම ආයුධ ගැනීම කලහ කිරීම විවාද කිරීම ඔවුනොවුන් අතර රළු පරළු වචන පාවිච්චි කිරීම කේලාම් කීම් බොරු කීම් මේ සියලුම ආකාරයේ ඒ පාපී අකුසල ධර්මයන් ප්‍රහාණය කරලා ඒ නිසාම කිසි කෙනෙක් එක්ක දැන් වාද විවාද වලට පැටරෙන්නේ නැති ඒ වගේම කාමයන් කෙරෙහි නොඇලුණු සිතකින් විරාගී සිතකින් වාසය කරන කිසිම ප්‍රශ්නයක් නැති කිසිම විචිකිච්ඡාවක් සැකයක් නැති කිසිම භවතත්වයක් කෙරෙහි තණ්හාවක් නැති ආශ්‍රවයන් ලැබගන්නේ නැති තත්වයක තමයි මේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ රහතන් වහන්සේ ඉන්නේ. ඉතින් මෙන්න මේ කාරණාව තමයි මේ දණ්ඩපාණී ශාක්‍යයට බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. මේ දණ්ඩපාණී ශාක්‍යයට දේශනා කරපු එක තමයි ඊට පස්සේ ඇවිල්ලා භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නේ. ඒ භික්ෂුන් වහන්සේලාට දේශනා කරාට පස්සේ ඒක තේරෙන්නේ නැති හින්දා තමයි අර තව ටිකක් ඉන් එහා විස්තරයක් කරන්නේ. ඒ විස්තරේ තමයි ඊට පස්සේ මහා කච්චාන මහරහතන් වහන්සේ ඒ ප්‍රපංචකරණයක් ඇතිවෙන ආකාරය පියවරෙන් පියවර පියවරෙන් පියවර හේතුඵල ධමයක් වශයෙන් විස්තර කරලා දෙන්නේ. ඒ නිසා පින්වත්නි මේ මදුපිණ්ඩික සූත්‍රය එකාතකින් බැලුවාම මේ පිණ්ඩක් කියලා ආනන්ද සාමින් වහන්සේට නම දාගන්න කියලා බුදුරජාණන් වහන්සේම කියනවා. මොකද ඒ තරමට පුදුමාකාර සාරයක් පුදුමාකාර ගැඹුරක් අපේ හිතේ තියෙන මේ පටලැවිලි වටවලල්ලේ යම් හිතා ගැනීම ප්‍රපංච කිරීම මඤ්ඤණා කිරීම මේ සියල්ලටම එක්තරාන්දමක විසඳුමක් ඒ ප්‍රපංචකරණයෙන් තොරව වාසය කිරීම ගැන දිරිගැන්වීමක් මඟ පෙන්වීමක් මේ මදුපිණ්ඩික සූත්‍රයේ තියෙනවා. ඒ නිසා අදත් අපි උත්සාහන්ත වුණේ මේ මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන මෙන්න මේ පිඬ තව ටිකක් විවිධ පැතිවලින් ඒකේ රසය මතු කරගන්න. ඉතින් මං හිතනවා අදට මේ ප්‍රමාණවත් කියලා. අද දවසේත් ඉතින් අපි මේ අපේ ශක්තිපමණින් දේශනා කළ මේ ධර්ම දේශනාව තුළින් අපේ සිතෙත් පැන නගිනා විවිධාකාර ප්‍රපංචය සමනය කර ගැනීමට ඒ ප්‍රපංචයන්ගේ තියෙන ආදීනව තේරුම් ගැනීමට ප්‍රපංච වලින් තොරව වාසය කිරීමේ ආනිසංස තේරුම් ගැනීමට අප සියලු දෙනාටම අද දින ධර්ම දේශනාවත් මඟ පෙන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අද දවසේ ධර්ම දේශනාවෙන් පස්සේ මේ පින්වතුන්ට තමන්ගේ බණ භාවනාව සම්බන්ධයෙන් යම්සි ගැටලුවක් තියෙනවා නම්, එහෙමත් නැත්නම් අද මේ දේශනා කළ ධර්ම දේශනාව සම්බන්ධයෙන් යම්සි ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා නම්, තව විමසිය යුතු කරුණක් තියෙනවා නම්, එහෙම නැත්නම් මේට එකතු කළ යුතු කරුණක් තියෙනවා නම්, ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
මානෙල් කපුරුගේ ඔබට අවස්ථාව ලැබෙනවා ඔබගේ ධර්ම ගැටලු ඉදිරිපත් කරන්න ගරුතර ස්වාමීන් වහන්සේට.
අවසරයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි.
ඔව් කියන්න අපිට ඇහෙනවා.
ස්වාමීන් වහන්ස, සක්කාය භාවනාව කිරීමේදී පතුලට දැනෙන තද ගතිය යටිපතුළු ප්‍රදේශයට දැනීම ඇති වී නැතිවීමටත් ඉන්පසු ප්‍රමාණිකූලව ලොකු ඇඟිල්ල ප්‍රදේශයේ සිට පොඩි ඇඟිල්ල ප්‍රදේශයට දැනීම ඇති වී නැතිවීමද පතුලට දැනෙන සීතලද සතිය පවත්වමින් සක්මන් කිරීමේදී ටික වේලාවකදී කය සැහැල්ලු වේ. දෑස පියවීමට යයි. කෙළවර සිටගෙන සිටින විට දෑස පියවේ. කයේ සැහැල්ලුව දැනේ. සමහර එක එක තැන්වල සැහැල්ලුව වැඩි අඩුකම් දැනේ. සැහැල්ලුව ඇති ප්‍රදේශයේ සිට අඩු ප්‍රදේශයට අවධානයෙන් සිටගෙන යෑමේදී ඒ ප්‍රදේශයේද තද සැහැල්ලුවට පත්වේ. වරින් වර සිතට සතිය යයි. සිත හිස්සේ අරමුණක් පැමිණි විට එය නැතිවීම දකි. සතියෙන්ම පර්යංක භාවනාව පටන් ගත් විට කයේ මැද කොටසේ ඇති සැහැල්ලුවට සතිය පවතී. අනෙක් ප්‍රදේශවල සැහැල්ලුවේ අඩු බව දැනේ. පැහැදු ප්‍රදේශයේ සිට අඩු ප්‍රදේශයට සිත අවධානයෙන් ගෙන යෑමේදී මුළු ශරීරයම සද සැහැල්ලුවට පත්වේ. වරින් වර මෙම සැහැල්ලුව ඇතිවීම නැතිවීම දකි. මෙසේ සෑහෙන වේලාවක් සිටීමේදී භාවනාව නැවැත්වීමට ආසන්නව තැන තැන සුළු වේදනා ඇතිවීමට සතිය පවතී. ඒ දෙසට සැහැල්ලුව ඇති ප්‍රදේශයේ සිට අවධානයෙන් සැහැල්ලුව ඇති තැන සිට සිතගෙන යෑමේදී එම ප්‍රදේශයේ සැහැල්ලු. තව ටික වේලාවකදී වේදනාව ඇතිවීම දකි. වේදනාවට සතිය පැවැත්වීමේදී ක්‍රමානුකූලව වේදනාව ඇති ප්‍රදේශයේ එක පැත්තක සිට අනිත් පැත්තට වේදනාව නැතිවීම දකි. සැහැල්ලු අවස්ථාවේදී ශරීරයේ කකුල ප්‍රදේශයේ තමයි මම මේක දැක්කේ. රැල්ලක් වැනි දෙයක් ඇති වී ඉතා ළඟ ප්‍රදේශයකට පැවති නැතිවීම දකි. සාමාන්‍යයෙන් පැය භාගයක් සක්මන් කර පැයක් පරයන්ක භාවනාව කර නැවතත් ඉන්පසු පැය භාගයක් සක්මන් භාවනාව කරනවා. එදිනෙදා කටයුතු සතියෙන් කිරීමට උත්සාහ කරනවා. ස්වාමීන් මේ තමයි මගේ කමටහන්.
මට උපදෙස් දුන්න පාඩම්දි මම සක්මන් භාවනාව කොට කඩු කරලා මේ ආනාපාන සතිය කරගෙන යනවා. ආනාපාන සති භාවනාවේදී මට දැනෙනවා උස්මත් එක්කම මේ උත්තරය පිම්බෙන ගතිය. ඒ දෙකටම මම අවධානය යොමු කරනවා. මං දන්නා ඒ කාර්ය වැරදිද කියලා ඒකත් දැනගන්නයි. අනිත් එක ස්වාමීනාච උක්ෂ ගැනීමේදී උත්තරය පිම්බෙනවා වගේම මට හැකියාව තියෙනවා. මං දන්නේ අනිත් අයට තියෙනවද කියලා මේ කාර්ය කියලා. මේ උස්ම ගන්නකොට උත්තරය ඉලන්න ස්වභාවයකුත් මම දක්ිනවා. සාමාන්‍ය මම එක පස්සදා බැලුවා. සාමාන්‍ය මට පොස්ප තදින් ගන්නකොට උදේ අහුලන එක ඉතා පාසු තුර මුම්බෙනකොට ඒක සම්කිසි ආයාසයක් එක වගේ කරේ. මේක පොට පාසු නැතිව පුළුවන් නම්
ස්වභාවයෙන් ඔය ක්‍රියාවලිය දෙක එකිනෙකට සම්බන්ධයි. ඒ නිසා හුස්ම ගැනීමේදී උදරයේ පිම්බීමකුත් උස්ම හෙලීමේදී උදරයේ හැකිලීමකුත් සිද්ධ වෙනවා. දැන් අපි ඔය දෙකම හැබැයි ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියයි පිම්බීම හැකිලීම ක්‍රියාවලියයි දෙකම එකට සමාන්තරව බලන්න ගියොත් අපේ එකාතකෙන් තියෙන්නේ අර බොහොම විස්තර වෙච්ච මනසක්, පුළුල් වෙච්ච මනසක්. නමුත් දැන් අපිට අවශ්‍ය වෙනවා ඇතැම් වෙලාවට, ඒ කියන්නේ අපේ හිතේ මේ යම් සංසිද්ධියක් දිහා සමීපව බැලීම. එක සංසිද්ධියක් තෝරගෙන ඒ දිහා සමීපව බැලීම. ඒ තුලින් තමයි හිතේ එක්තරාන්දමින් අර සූක්ෂම ධර්මතාවයන් දිනු කරගන්න හැකියාවක් ලැබෙන්නේ. අපි තුල සතියේ සියුම් භාවයක්, ඊළඟට සමාධියේ හොඳ ඒකාග්‍රතාවයක්, එක තැනකටම සියුම් තැනකටම යොමු කිරීමක්, වීරිය සමකිරීමක්, මේ වගේ සියුම් සියුම් කුසලතාවයන් දිනු කරගන්න නම් දැන් ඔය දැකලා තියෙන එකෙන් එකක් තෝරගන්න. එක්කෝ ආනාපාන සතිය තෝරගන්න. එහෙම නැත්නම් පිම්බීම හැකිලිම විතරක් තෝරගන්න. දෙකම එකපාර බලනව වෙනුවට දෙකම පේනවා. හැබැයි දැන් අපි හොඳට ප්‍රකටව දැනෙන එකක් තෝරගන්නවා. අපි හිතමු අපි තෝරගත්ත පිම්බීම හැකිලිම. දැන් අපි ආනාපානයට අවධානය යොමු කරන්නේ නැහැ. පිම්බෙන එකට අවධානය යොමු කරනවා. හැකිලෙන එකට අවධානය යොමු කරනවා. ඊට පස්සේ පිම්බෙන එකයි හැකිලෙන එකයි හොඳට අවධානයෙන් බලාගෙන ඉන්නකොට ඊළඟටත් පිම්බෙන එක ගැන විතරක් ඒ අවස්ථාවේදී හිතනවා. හිතනවා කියන්නේ අවධානය යොමු කරනවා. ඒ අවස්ථාවේදී හැකිලිම ගැන අවධානය යොමු කරන්නේ නැහැ. හැකිලීමක් ගැන හිතන්නේ නැහැ. මොකද හැකිලීමක් දැන් සිද්ධ වෙන්නේ නැහනේ. මේ වෙලාවේ සිද්ධ වෙන්නේ පිම්බීමක් පමණයි. එතකොට හොඳට ඒ පිම්බීමටම අවධානය යොමු කරමින් මුළු ලෝකයේම අමතක කරලා පිම්බීම ගැන හොඳ අවධානයකින් බලමු. ඊට පස්සේ ඒක අවසන් වෙනවා. අවසන් වුණාට පස්සේ ඔන්න හැකිලීම පටන් ගන්නවා. ඒ හැකිලීමට පූර්ණ අවධානය යොමු කළා. අර අවසන් වෙච්ච පිම්බීම ගැන හිතන්නේ නැතිව දැන් මේ මොහොතේ සිද්ධ වෙන හැකිලීමට පූර්ණ අවධානය යොමු කළා බලමු. දැන් මෙහෙමත් වාසය කරනකොට දැන් අපිට තේරෙනවා මෙතන නිකන් චක්‍රීය ස්වභාවයක් තියෙනවා. පිම්බීමේ තියෙනවා
නිකම් පටන් ගැනීමක්, ටික ටික ඒ පිම්බෙන ස්වභාවය දැනෙන ගතිය වැඩිවීමක්, ඊළඟට ඒක අවසන් වී යාම. ඊට පස්සේ පුංචි හිඩසක්. ඊට පස්සේ තමයි හැකිලීම පටන් ගන්න. හැකිලීම හොඳට දැනෙන්න පටන් ගන්නවා. ඒකේ මැද හරියක්. ඊට පස්සේ ඔන්න ඒක අඩු වීගෙන යනවා. නොදැනී යනවා. ඒක අවසන් වුණාට පස්සේ ඔන්න ආයෙත් මුකුත් නොදැනෙන හිඩසක් තියෙනවා. ඒකෙන් පස්සේ තමයි ඊළඟ පිම්බීම පටන් ගන්න. එතකොට දැන් මෙතන නිකන් අර චක්‍රානුකූල ස්වභාවයක් තියෙනවා. චක්‍රයක් තියෙනවා. මෙන්න මේ චක්‍රේම හොඳට දැක ගන්න, සමීපව දැක ගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට වෙනත් වචන වලින් කියනවා නම් පිම්බීමේ මුල දකින්නකොට මැද අග ගැන හිතන්නේවත් නැහැ. පිම්බීමේ මැද දකින්නකොට මුල අග ගැන හිතන්නේ නැහැ. පිම්බීමේ අග දකින්නකොට මුල මැද ගැන හිතන්නේ නැහැ. ඊට පස්සේ හිඩසක් ගැන අවධානයෙන් ඉන්නකොට පිම්බීමක් ගැනවත් හැකිලීමක් ගැනවත් හිතන්නේ නැහැ. ඔන්න ඒ වගේ අපි අර වඩා වඩා දැන් අපේ අවධානය තීව්‍ර කරනවා, තියුණු කරනවා. තියුණුව මේ දිහා බලන්න උත්සාහන්ත වෙනවා. ඒ සඳහා උත්සාහන්ත වෙන්න කියලා ආරාධනා කරනවා.
එමයි සොයනාසේ
සමීප බලන්න කියලායි දැන් කියන්නේ. ඔව්.
වඩා පාසුකම සොරගත්තම හරි.
හරි. අන්න හරි. ඔව්.
කොහොමද තියෙනවා?
හොඳයි. හොඳයි. දරුවන් සම්මයි.
ඊළඟ දහම් ගැටලුව ප්‍රභා ගම්මගෙට ඉදපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
පෞද්ගලික ප්‍රශ්නයක් ධර්මයන් විසඳගත්තා කියන්ට අවසරද?
කියන්න බලන්න මේකට අදාළ නම් හොඳයි.
විදේශගතව ඉන්න සහෝදරයා දරුණු මානසික ව්‍යාධියකට ලක් වුණා ගිය සතියේ ඒ ටෙලිෆෝන් පණිවිඩේ නොකොට කකුලේ ඉඳලා විශාල දැවිල්ලක් ඇඟ උඩට එනවා මං සිහියෙන්ම දැක්කා. වෙනදාට එහෙම දෙයක් දකින්නේ නැහැ. ටෙලිෆෝන් පෙරලගෙන අඬන ගතිය තිබුණේ එක කොහොම වැසියෙන් දැක්කා. පස්සේ කරන්න ඕන දේවල් උපදෙස් දුන්නා. ඔබ වහන්සේට දුරකථන යමතුමක් දීලා මේ බව උපදෙස් ගත්තා. ඔබ වහන්සේ කියපු අනුමාන කරපු රෝගී තත්ත්වය පරීක්ෂණ වලින් වෛද්‍යවරුන් සොයා ගත්තා. දැන් නිවැරදි ආකාරයට ඒවා සිද්ධ වෙනවා. ඉන්පසුව ස්වාමින් වහන්සේ සහෝදරයා නිසා අතීතයේදී ලැබපු ඒ සැප ලාභ ප්‍රශංසා ආශ්වාද දැක්කා. අනාගතයේදී එයා නිසා වෙන දුක ලාභ නිඳා මතක් වුණා. අතීතය අනාගතය එකට මගේ හිත ඇකිලෙනා වගේ දැක්කා. කය හරි ප්‍රාණවත් නැති වෙන ගවගත් මම දැක්කා. මට හිතුණා මම මෙතනින් එළියට එන්න ඕන නැත්නම් මම දුර්වල වෙනවා කියලා. මම බොහොම සතියෙන්ම මේ මොහොතටම ආවා. මගේ උපවහන්සේගේ ධර්මදේශනාවලින් මම හැයෙම සිත පිහිටුවගෙන බොහොම එකල යුතු හැමදේම. ඒ වෙලාවේ මගේ පුතත් කොවිඩ් රෝග ලක්ෂණ වල හිටියා. මම බොහොම බැලන්ස් කරා කියන එක හරිම සත්‍යයෙන් කියනවා ස්වාමීන් වහන්සේ.
හොඳයි.
මේ හැම දෙයක්ම පටිච්ච සමුප්පන්නව දකිනවා. මේ ශ්‍රද්ධාව, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන අනුපිළිවෙලින්ම මේ ගමන යන්න ඕන කියන එකත් මම දැක්කා. මාන්නය දුරු කරගන්න ඕන. ගුරුවරේ අත්‍යවශ්‍යයි අපිට. වහන්සේගේ උතුම් නිවැරදි කිරීම කාටත් ප්‍රයෝජනවත්
කියලා මට හිතෙනවා. බොහොමත්ම ස්තුතියි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. තෙරුවන් සරණයි. කියන අපිට ඔය විදිහට අර අපි ඉගෙන ගන්න දේවල් නැත්තම් පොඩ පොඩ පුහුණු කරන දේවල් අපේ එදිනදා ජීවිතයට ශක්තිපමණින් යොදා ගැනීම තමයි වටින්නේ. එතකොට තමයි අපි බුදුරජාණන් වහන්සේත් එක්ක ජීවත් වෙන්න පටන් ගන්න. එතකොට තමයි අපි ධර්මය ප්‍රායෝගිකව අපේ ජීවිතවලට එකතු කරගන්නේ. ඒ නිසා ධර්මයට අහුන්කම් දීලා අපි ඒවා අපි තුල ප්‍රායෝගිකව පුහුණු කළා. මේ විදිහට අර ජීවිතේ එන විවිධාකාර හැලහැප්පීම් වලදී යොදා ගැනීම තුලින් ධර්මයෙන් පිහිටක් ලබා ගන්න ඉතින් අපි හැමෝටම අවස්ථාව තියෙනවා. ඉතින් ගොඩක් හොඳයි අනිත්‍යයත් එක්ක බෙදා හදා ගැනීම සම්බන්ධයෙන් හොඳයි අපිට ඊළඟ ප්‍රශ්නෙට යමු වෙන්න පුළුවන්.
ඊළඟ තැනය යෝෂි වනි ආරච්චි දෙපත් කරන්න පුළුවන්. පෙරවන් සරණයි මාව ඇහෙනවද?
ඔව් ඇහෙනවා කියන්න.
ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්න දෙකක් තියෙනවා අද ධර්ම දේශනාව සම්බන්ධයෙන්. දැන් මේ බඩු පිණ්ඩික සූත්‍රයේ කතා කරන ස්වාමීන් වහන්සේ වේදනාව නිසා ඇතිවන සංඥාව කියන්නේ අපි ආත්මීය ස්වභාවයක් ආරෝපණය කරලා ඒක මත පිහිටලා විද්‍යාත්මක අධිකර ගැනීමද ස්වාමීන් වහන්සේ? ඒ පළවෙනි ප්‍රශ්නේ.
අපි පොඩ්ඩක් හොඳයි අපි ඒක ගැන ඉස්සෙල්ලා කතා කළෙමු. නැත්තරම ඇත්තම ආත්මීය ස්වභාවයන් ගැන මුලදී එහෙම හැඟීමක් නැහැ. කියන්නේ ආත්මීය ස්වභාවයක් නැතිව වුණත් අපිට නිකං ඒ ගැන හැඳිනීමක් හඳුනා ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. පස්සේ තමයි ආත්ම පැත්තකට යන්නේ. දෘෂ්ටිගත වීමකට යන්නේ. දැන් ආත්ම දෘෂ්ටියක් දක්වා යන්නේ ප්‍රපංච හරියේදී. මුල් හරියේ තියෙන්නේ බොහොම නිකං අහිංසක ගතියක් තියෙන්නේ. මුල් කොටසේ නම් ඇත්තටම නිකන් හේතුඵල දහමක්. ඊට පස්සේ තියන් අපි බොහොම අහිංසකව මේ වැඩේට අත පෙවීමක්. ඊට පස්සේ තමයි ලොකුවට බැහැගෙන ඒක අස්සට රිංගගෙන ඒකම ඒකම නැවත නැවත හිත හිතා ආත්ම දෘෂ්ටියකට යන ගමනක් තියෙන්නේ.
අනිවාර්යෙන්ම
මේක ඇත්ත. ඒ කියන්නේ දැන් අපි සතිපට්ඨානය දිනු කරන්න අපි නොදැනුවත්ව වගේ මේ ප්‍රපංච සමණයකට අපි පාර කපනවා. ඒ පාර හෙලිපෙහෙලි කරගෙන යනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතන්න අපි සක්මනක සක්මන් කරමින් ඉන්නකොට මුලදී හිතේ ප්‍රපංච තියෙන්න පුළුවන්. නමුත් අපි මේ ප්‍රපංච කපා හරිනවා විටින් විට. ඊට පස්සේ ටික ටික තව තව දිනු කරගෙන යනකොට ඒ ප්‍රපංච කපා හැරීම බොහොම මේ ළඟ සිද්ධ වෙන්න ගන්නවා. ඊට පස්සේ ප්‍රපංචයකට එන මේ ශක්තිය දුරු වෙන්න ගන්නවා. ප්‍රපංච වලට අපි දෙන අවධානය අඩු වෙන්න ගන්නවා. අපි ඊට වඩා වැඩි අවධානයක් අපේ දැනීම් වලට දෙන්න ගන්නවා. මේ මොහොතේ සිදුවෙන දැනීම් වලට. ඊට පස්සේ දැන් ප්‍රපංච කරන්න හිතට වෙලාවක් නැහැ. හිතට ලොකු ශක්තියක් නැහැ. ඊට පස්සේ ඔන්න ප්‍රපංච සමනය වෙලා බොහොම සංසුන් මනසකින් අපි නිකන් එක්කවම දකුණ කිය ඔසනෝ තබනවා කිය යන ගමනකටපත් වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ වම දකුණ කියන එකත් නතර කරනවා. ඔසනෝ තබනවා කියන එකත් නතර කරනවා. නතර කරලා ඔන්න දැන් තමයි හිත නිශ්ශබ්ද වෙන්නේ. සම්පූර්ණ නිශ්ශබ්ද මනසකින් සංසුන් මනසකින් ඇතුලේ කතාව සමනය වෙච්ච මනසකින් දැන් ඔන්න සක්මන් භාවනාව යෙදෙනවා. ඒ නිසා ඒ සතිය දිනු කරන ප්‍රතිපදාව තුළ මෙන්න මේ ප්‍රපංච සමනය අපි తాවකාලිකව අත්දකිනවා. හැබැයි ඉතින් ඕකේ ගැඹුරකට යන්න නම් අපි කායानुපස්සනාවේ ගැඹුරකට, වේදනානුපස්සනාවේ හෝ චිත්තානුපස්සනාවේ හෝ ගැඹුරකට ගියාට පස්සේ තමයි අපි ප්‍රඥාවක් පාවිච්චි කරලා ප්‍රපංච සමනයක් දක්වා අපි යන්නේ. දැන් මේ අපි විස්තර කළේ අර සතියෙම මූලික කරගෙන ඊළඟට සම්පජඤ්ඤය ඒකට එකතු කරගෙන ප්‍රපංච සමනය කරන ප්‍රතිපදාවක්. ඒක තමයි අපිට මුලින්ම හම් වෙන්නේ. පස්සේ අපිට ප්‍රඥාවම පාවිච්චි කළා. සතියම පාවිච්චි කළා. සතියෙන් පෙන්නලා දෙනවා මෙන්න මේකයි දැන් මේ தත්ත්වෙ හිතේ මෙන්න මේ වගේ අකුසලයක් තමයි දැන් පරණගින්නේ කියලා අර ඒ ප්‍රපංච ප්‍රවාහයට එක්තරා අන්දමකින් කියනනම් වැටක් බැඳා වගේ වේලක් බැඳා වගේ ගතියක් අපේ හිතේ ඇති කරගන්න. ඊට පස්සේ ප්‍රඥාව එතෙන්ට යොදලා ඒ ජල ප්‍රවාහය ඒ නැත්තම් කෙලස් ප්‍රවාහය සිඳලීමක් වියලවා හැරීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ කාරණාව ඇත්තටම එක්තරා සූත්‍රයකදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. යානි සෝතානි ලෝකස්මින් සතිතේ සං නිවාරණ. සෝතානං සංවරම් භූමි පඤ්ඤායේතේ පිතියරේ කියලා සුත්ත නිපාතේ ගාතාවක් වෙනවා. මේ ලෝකේ යම්තාක් කෙලෙස් සැඩපහරවල් තියෙනවද, ඒ සියලු කෙලෙස් සැඩපහරවල් වලට බැම්මක් වගේ නැත්තම් ඒවා ආවරණය කිරීමක් වගේ ඒවට බැඳපු වේලක් වගේ කටයුතු කරන්නේ සතිමත් බව. සතිතේ සං නිවාරණ. සෝතානං සංවරම් භූමි, ඒ සියලු කෙලෙස් සැඩ බහරවල් සංවර කිරීම වශයෙන් මම මේක දේශනා කරනවා. සෝතානං සංවරං භූමි පඤ්ඤායේතේ පිතියරේ. ප්‍රඥාවෙන් තමයි මේ සියලු කෙලෙස් සැඩපහරවල් වියලවා හරින්නේ. ඒතර සත්‍යයයි ප්‍රඥාවයි දෙන්නා සහයෝගයෙන් කටයුතු කිරීමකින් තමයි ටික ටික අපේ ප්‍රපංච ප්‍රහාණයකට පෙළ ගැහෙන්නේ. හොඳයි. හොඳයි, තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව සන්ධ්‍යා මිරිතාන මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා වැහිනවද?
ඔව් අපිට ඇහෙනවා.
ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්න දෙකක් තියෙනවා. එක තමා ප්‍රපංචකරණේ විහන්සේ බ්‍රාහ්මණ සූත්‍රයේදී මට සඳහන් කළා, මට මතකයි ශුන්්‍යතාවය ගැන සංකල්පය. ඒ වගේ අපි අරමුණු නොගෙන හිටියොත් ඒකට උත්සාහ කරොත් අරමුණු නොගෙන ඉන්න.
ඔව් ඒක තමයි.
ඒක එක.
ඔව් පොඩ්ඩක් ඉන්න. අපි ඒ ගැන කතා කරලා ඉමු. දැන් ඇත්තටම දැන් එක එක පැති තමයි ඉතින් අපි ඒක කතා කරන්නේ. දැන් ඇත්තටම අපි ප්‍රපංච සමනය කර කර යනකොට අපිට යම් වෙලාවකද තේරෙනවා නම් මම මේ වෙලාවේදී ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගෙන මේ වෙලාවේදී මම රූප දිහා බලන්නේ නැතුව ඉන්නවා. සද්දාහන් නැතුව ඉන්නවා, ගඳ සුවඳ බලන්නේ නැතුව ඉන්නවා. ඉතින් ඒකත් එක ක්‍රමයක්. මොකද මේ ඉන්ද්‍රියන් හරහා ප්‍රපංච ගොඩනැගෙන ආකාරයනේ දැන් මේ මහා කච්චාන මහරහතන් වහන්සේ විස්තර කරලා දුන්නේ. ඇහැ හරහා කොහොමද ප්‍රපංචය පටන් ගන්න? ප්‍රපංචයකට යට වෙන්නේ. ඊළඟට කනට ඇහෙන සද්දයක් හරහා කොහොමද මේ ඉන්ද්‍රියන් තුලින් අපි ගිහිල්ලා වටවලල්ලේ යෑමකට ලක් වෙන්නේ. ගඳක් සුවඳක් බලන්න ගිහිල්ලා, දිවෙන් රසක් බලන්න ගිහිල්ලා, කයින් ස්පර්ශයක් ලබන්න ගිහිල්ලා, මනසින් යම්කිසි අරමුණක් ගන්න ගිහිල්ලා, කොහොමද මේ අරමුණු ඔස්සේ ගිහිල්ලා අපි හිතන්න ගිහිල්ලා ඕනෝට වඩා හිතන්න ගිහිල්ලා පැටලැවිලා වටවලල්ලේ ගිහිල්ලා මේ ප්‍රපංචයකට යටපත් වෙන්නේ කොහොමද? ඉතින් එතකොට අපිට තේරෙනවා නම් මෙතෙන්දි මම මේ හිත හික්මවන්න, මේ ප්‍රපංච වලින් හිත මුදව ගන්න යම් පමණකට ඉන්ද්‍රියයන් දැමුණු අන්දමකින් වාසය කරනවා. ඉන්ද්‍රියයන් සංවෘත කරගෙන වාසය කරනවා. දැක්කට මම ලොකුවට ඒ ගැන හිතන්න යන්නේ නැතුව වාසය කරනවා. පෙනුනට, ඇහුනට, දැනුනට ඒව ඔස්සේ දිගට හිතන්න යන්නේ නැතුව වාසය කරනවා. එකතකින් මෙතන තියෙනවා ලොකු හික්මීමක්. ඉතින් ඒ නිසා පැති කීපයකින් තමයි මේකේ මේ ගමනට බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වන්නේ. ඉතින් අපි කතා කළේ අද ඇත්තටම සිද්ධාන්ත පැත්තෙන් විශේෂයෙන්ම මතු කරලා දුන්නේ මේකේ තියෙන ආදීනව පක්ෂය ගැන, ඒ වගේමයි ප්‍රපංච සමනේ තියෙන ආනිසංස පක්ෂය ගැන. හැබැයි මේ ප්‍රපංච සමනය කිරීමේ විවිධ ප්‍රතිපදාවන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒක එක පැත්තක් තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. ඒ නිසා එතෙන්දී අපි හිතට එන අරමුණු ග්‍රහණය කරන්න යන්නේ නැතුව ඒවා කපා හරිමින් ඉන්නවා නම් ඒකත් එක ප්‍රතිපදාවක් කියලා කියන්න පුළුවන්.
හොඳින් පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. මගේ දෙවැනි ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ දිගටම රෙෆරන්ස් කරන්නේ මේ අපිට මේ ත්‍රිපිටකය දැන් එකම පොතක්නේ අපි දිගට රෙෆරන්ස් කරන්නේ. ඒකට සුදුසු නමක් ඔබ වහන්සේ අපි මේ යෝජනා කරනවා නම්?
නෑ, ඒ කියන්නේ අතර මම නම් ගන්නෙම සූත්‍ර පිටකය. සූත්‍ර පිටකයේ තියෙන සූත්‍ර දේශනාව තමයි පරිහරණය කරන්නේ. ඉතින් ඒකත් දැන් ඉන්ටර්නෙට් තියෙනවා නම් ඉන්ටර්නෙට් එක හරහා ගන්න පුළුවන් බොහොම පහසුවෙන්. ඒක තමයි මම අද මේ ඔයගලන්ට දැම්මෙත්. මම මේක පෙන්වන්න මේකේ link එක මම එවන්නම් chat එකේ. මේ මදුපින්ඩික සූත්‍රය ඉන්ටර්නෙට් එකෙන් ගන්න පුළුවන්. ඒක ගැන විස්තර මේ ඒ කියන්නේ පිටක.lk කියලා ත්‍රිපිටක.lk කියලා වෙබ්සයිට් එකේ තියෙනවා. ඉතින් ඒක ගැන link එක මම දැන් එවන්නම් හැමෝටම. ඒකත් පාවිච්චි කරන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ අපි එහෙම ගන්නවා නම් දැන් අපි අර ලියනමයි ඒ වගේ දේවල් කරනවානේ. එතකොට දැන් පරිහරණයට සුදුසු එකක් සූත්‍ර පිටකයක් මම ගන්න අදහස් කරන්නවා නම් මම ඒක ලියනවානේ ස්වාමීන් වහන්සේ. ඒ වගේ පොත් පරිහරණය කිරීමේ
ඔව් දැන් ඒක තමයි මේ කියන්නේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකය තමයි ඉතින් අපිට විශ්වාසවන්ත මූලාශ්‍ර වශයෙන් ගන්න තියෙන්නේ.
පැහැදිලි
ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. ඊළඟ පැණය ඉලීකා ගුණතිලක මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මට ප්‍රශ්න දෙකක්
ගුණක් තියෙනවා ස්වාමීන් වහන්ස දෙකක් මේ දේශනාව පිළිබඳව අනිත් එක මගේ කමතහන් පිරිසිදු කිරීම ගැන එකක් ස්වාමීන් වහන්ස පළවෙනි එක ස්වාමීන් වහන්සේ ගිය සතියේ මම පිළිච්ච ගැටලුවකට අර සීක අයන් වහන්සේලාගේ සංඥාවට යනවද එහෙම හැමෝම ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා ඒකල මට කිව්වා ස්වාමීන් වහන්ස අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රය පොඩ්ඩක් පරිහරණය කරන්න කියලා මම ධර්ම දේශනා කීපයක් කරපු ස්වාමීන් වහන්සේ ඇහුවා එතනදී මට හම්බුණා ස්වාමීන් වහන්ස අනින්ද්‍රිය සංවේමී
අනින්ද්‍රිය පටිබද්ද විඥානය ඔව් ඒක තමයි දැන් ඒක ඇත්තරම මේ කියන්නේ අනින්ද්‍රිය පටිබද්ද විඥානය කියලා එකක් ඇත්තරම දහමේ ඒ වචන වලින් එන්නේ නැහැ අර දැන් ඔය අපි අනිශ්චිත භාවයක් තුල පරිහරණය වෙන්නේ වගේ තත්වයක් කියලා කියන්න පුළුවන් ඒ කියන්නේ දැන් විඥානයක් එතකොට රූපයක් ඇසුරු කරන්නේ නැති සද්දයක් තුලට බැහැගත්තේ නැති ගඳක් සුවඳකට බැහැගත්තේ නැති රසයකට බැහැගත්තේ නැති ස්පර්ශයකට බැහැගත්තේ නැති හිතේ පැන නැගුණ අරමුණකට බැහැගත්තේ නැති විඥාන ස්වභාවයක්. එතකොට ඒ කියන්නේ සාමාන්‍ය ඉන්ද්‍රයන් වලට ඉන්ද්‍රයන් හා බැඳුනේ නැති විඥාන ස්වභාවයක්. ඉතෝක ගැඹුරෙන් දහමේ විස්තර කරන්නේ අනිදස්සන විඥානයක් වශයෙන්. එහෙම නැත්නම් අපපතිත්ථිත විඥානයක් වශයෙන්. කියන්නේ කොහෙවත් පිහිටි නැති විඥාන ස්වභාවයක්. කොහෙවත් බැහැගත්තේ නැති විඥාන ස්වභාවයක්. ඒ බඳු විඥාන ස්වභාවයක් තුල නාම රූපයක් නිරූපණය වෙන්නේ නැහැ. දැන් අපිට දැන් හිතන්න ප්‍රපංචකරණයක් හිතේ සිද්ධ වෙනකොට අපේ හිත ඇතුලේ විවිධාකාර සංඥාවල් එහෙණ මෙහෙට දුවනවා. හිතන්න දැන් අපි යම්කිසි කෙනෙක් දැක්කා. දැක්කට පස්සේ දැන් ඒ අනුව දැන් අපේ හිතේ යම්කිසි වේදනාවක් පහළ වුණා. අපි හිතමු දුක් වේදනාවක් කියලා, අකමැති වේදනාවක්. ඊට පස්සේ අපි ඒක හඳුන ගන්නවා. මේ නම් මේ අහවලා මේ මනුස්සයා මහාම නරක මනුස්සයා කියලා ඉතින් අපි එහෙට කල්පනා කරනවා. ඒ නිසා අනිත් පැත්තට කල්පනා. දැන් ඒ අර මේ මනුස්සයා ගැන විවිධාකාර මේ විවිධ සංඥාවන්ගෙන් පිරෙන්න ගන්නවා. දැන් එතකොට තියෙන්නේ මේ සංඥාවන් වල මේ නාම රූපයන්ගේ බැහැගත් විඥාන තත්ත්වයක් තමයි තියෙන්නේ. නමුත් අපි අනිශ්චිතව වාසය කරනවා කියලා කියන්නේ ඒ බඳු නාම රූපයක පැටලිච්ච නැති ස්වභාවයක්. හිතේ තියෙන්න බැහැ ඒ බඳු පැටලෙන සහගත ගතියක්. ඒ බඳු නාම රූපයක් නිරූපණය වීමක් හිතේ තියෙන්න බෑ. අන්න ඒ බඳු තත්වයකදී විඥානයක් නාම රූපයක් තුල බැස ගැනීමක් නැහැ. හොඳයි.
එතකොට ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ අනිශ්චිත ස්වභාවයත් ඒ කියන්නේ මේ කියන්නේ දැන් අනිත් විඥාන 6 චක්කු විඥානේ සෝත විඥාන ඒ වගේ විඥාන 6 නැතුව අපි ඒත් ඉන්නවා නම් ඒත් ඉන්නේ අනිශ්චිතව නම් එතකොට ඉන්ද්‍රිය අනින්ද්‍රිය පටිබද්ධ විඥානේ කියන්නේ අනිශ්චිතව කියන්නේ අපි තාම ජීවත් වෙනවනේ දැක්කේ නැතුණාට අපිට අනිශ්චිතව ඉන්න ස්වභාවයක් තියෙන.
එහෙම තමයි කියන්න වෙන්නේ. ඔව් දැන් ඔතන ඇත්තම ලස්සනට මේ බුදුරජාන් වහන්සේ උපමාවක් දෙනවා අත්තිරාග සූත්‍රය කියලා සූත්‍රයක් එනවා. අන්නේ සූත්‍රයේදී තමයි බුදුරජාන් වහන්සේ හරිම ලස්සන උපමාවක් දෙන්නේ. ඉතින් එතෙන්දී බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න කරනවා දැන් කුළු ගයක් තියෙනවා. ඒ කියන්නේ ටිකක් උස ගයක් තියෙනවා. ඒකේ බිත්ති හතරක් තියෙනවා. නැගෙනහිර කවුලුවක් තියෙනවා. නැගෙනහිර පැත්තේ කවුලුවක් තියෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ අහනවා උදෑසන ඉර පායනකොට මේ ඉර එළිය වදින්නේ නැත්තම් පතිත වෙන්නේ කොයි බිත්තියේද කියලා. එතකොට මට උත්තරයක් දෙන්න බලන්න කොයි බිත්තියේද කියලා.
සමිනාසර්.
ඔව් මට උත්තරය දෙන්න පුළුවන්ද? කොයි බිත්තියේද මේ ඉරේලිය පතිත වෙන්නේ?
හරහට තියෙන බිත්තියේ.
හරහට? නෑ දැන් හිතන්න දැන් අර බිත්ති හතර ඒ දිශාවට තමයි මූණ පාලා තියෙන්නේ. මූණ දාලා තියෙන්නේ. නැගෙනහිර දිශාවට බිත්තියක් තියෙනවා, බටහිර දිශාවට බිත්තියක් තියෙනවා, උතුරු දිශාවට බිත්තියක් තියෙනවා, දකුණු දිශාවට බිත්තියක් තියෙනවා. ඊට පස්සේ නැගෙනහිර බිත්තියේ තමයි අර කවුළුවක් තියෙන්නේ. දැන් ඒ කවුළුවෙන් තමයි ඉර එළිය ඇතුළට එන්නේ. දැන් ඒන ඉර එළිය කොයි බිත්තියේද පතිත වෙන්නේ?
බටහිර දිශාවට.
අන්න හරි. බටහිර දිශාවේ තියෙන බිත්තියේ දැන් ඒ ඉර එළිය පතිත වෙනවා. ඉතින් මේ විදිහට මේ භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා ඒ බිත්තිය අයින් කළොත්, බටහිර දිසාවේ තියෙන බිත්තිය අයින් කළොත්, දැන් කොහෙද අර ආපු ඒ වාකවුලෙන් ආපු ඉර එළිය ගිහිල්ලා පතිත වෙන්නේ?
ඒ බටහිර දිසාවට තියෙන පොළවක.
අන්න හරි. බටහිර දිසාවේ තියෙන පොළවේ දැන් ඒ ආලෝකේ පතිත වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, දැන් මේ පොළවත් අයින් කළොත්, ඔය පොළොව පෘෂ්ඨයත් එතන නැත්තම් දැන් කොහෙද ඔය ඉර එළිය ගිහිල්ලා පතිත වෙන්නේ?
පොළොවෙන් පල්හැ මොන හරි තියෙන දෙයක.
අන්න හරි. භික්ෂුන් වහන්සේලාත් උත්තර දෙනවා, පොළොවෙන් යට තියෙන ජල පෘෂ්ඨය, මේ ජල පෘෂ්ඨයේ තමයි මේ ඉරෙලිය ගිහිල්ලා පතිත වෙන්නේ. දැන් බුදුරජාන් වහන්සේ එතනින් අතර නොවි ඊට පස්සේ අහනවා, මේ ජල පෘෂ්ඨයත් නැත්තම් දැන් කොහෙද මේ ඉරෙලිය ගිහිල්ලා පතිත වෙන්නේ?
නිකන් විසිරිලා තියෙනවා.
ඔව්, කොහෙවත් පිහිටන්න විදිහක් නැහැ නේද? කියන්නේ පිහිටන්න තැනක් නැහැ දැන් මේ ඉරෙලියට. එහෙම කිව්වොත් හරි නේද?
එහෙමයි
ස්වාමී. දැන් එතනින් අදහස් වෙන්නේ නැහැ ඉරෙලිය නැහැ කියලා නේද? ඉරෙලිය තියෙනවා. ඉරෙලිය තියෙනවා, හැබැයි කොහෙවත් පිහිටලා නැහැ. ඔන්න ඒ වගේ தත්ත්වයක් තමයි බුදුරජාණන් වහන්සේ අපපතිත්ත විඥාන தත්ත්වය වශයෙන් පෙන්වන්නේ. ඒ කියන්නේ නාම රූපයක් නැහැ පිහිටන්න. අරමුණක් නැහැ පිහිටන්න. හැබැයි දැනුවත් බවක් තියෙනවා. කොහෙවත් පිහිටපු නැති වුණාට දැනුවත් බව එහෙම්ම තියෙනවා. ඒ නිසා අපේ හිත ඔන්නේ විඥාන தত্ত্বය සාමාන්‍යයෙන් මොකක් හරි අරමුණක් ඇසුරු කරමින් අරමුණක් මත පිහිටාගෙන අරමුණක් අරගෙන උපාදාන කරගෙන තමයි ඉන්නේ. ඒක විස්තර කරනවා තවදුරටත් ඔය උපය සූත්‍රයේදී. එහෙම කන්ද සංයුත්තේ උපය සූත්‍රයේදී එහෙම බුදුරයන් වහන්සේ කියනවා රූප ධාතුවක් නැත්නම් රූපාරම්මණයක් මට පිහිටාගෙන තමයි එක්ක විඥානය තියෙන්නේ. එහෙම නැත්නම් වේදනාවක පිහිටාගෙන තමයි විඥානය තියෙන්නේ. එහෙම නැත්නම් සංස්කාරයක් සංඥාවක පිහිටාගෙන තමයි විඥානය තියෙන්නේ. එහෙම නැත්නම් සංස්කාරයක පිහිටාගෙන තමයි විඥානය තියෙන්නේ. දැන් යම් අවස්ථාවක අපි කායानुපස්සනාවක් කරහා රූප කර්මස්ථානයක් කරහා ඔය අරමුණ ශේකල හැරියොත්, ඔය අරමුණ බොඳ වී ගියොත්, ඒ වෙලාවේදී වේදනාවක් අරමුණු කරෙත් නැත්නම් සංඥාවක් අරමුණු කරෙත් නැත්නම් සංස්කාරයක් අරමුණු කළෙත් නැත්නම් එතකොට අන්න අර විඥාන ධාරාවට පිහිටන්න තැනක් නැහැ. දැනුවත් බවක් විතරක් තියෙනවා, කොහෙවත් හැබැයි පිහිටාගෙන නැහැ. ඉතින් අන්නෝබඳු තත්ත්වයක් තමයි අපි ඔය අනිශ්චිත සහවේ සත්‍යය තුළදී සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ දැනුවත් බවක් තියෙනවා, හැබැයි එක තැනකට යොමු වෙලා, හිර වෙලා, කොටු වෙලා, බැහැගෙන, මුල් බැසගෙන, වර්ධනය වෙලා, පතිත වෙලා, පිහිටාගෙන එහෙම තත්වයක් නෑ. හිත බොහොම නිදහස් ස්වභාවයක් භුක්ති විඳිනවා. එහෙම තමයි කියන්න වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ, පැහැදිලි.
හොඳයි.
අනිත් එක ස්වාමීන් වහන්සේ, දැන් මේ පසේක මම කිව්ව රහත් පසේක ස්වාමීන් වහන්සේ කාර්යයන් වහන්සේලාගේ දැන් සංඥාව ප්‍රපංච නොකරනවානේ. හැබැයි දැන් අරමුණක් ගත්තාම, හෙන් දෙයක් ගත්තාම ඒක දැන් සංඥාවක් කියන නිසානේ අඳුරගන්නේ. දැන් මෙමෙයා කියලා. ඉතින් එතකොට දැන් ඒක කියන්නේ, එහෙම කියන්නේ ස්වාමීන් වහන්සේ, දැන් මනෝ විඥාණයට ගිහිල්ලා මේක දැන් ඒ කියන්නේ දැන් අපි ඉස්සර දැක්ක කෙනෙක් දැක්කා. දැන් සාමාන්‍යයෙන් රහතන් වහන්සේලාට කියන්නේ විතේ විත්තමත්ත සුකේ සත්‍යමත්කෙන් දැක්ක විතර එතනින් එහාට ගන්න එපා කියලානේ කියන්නේ ස්වාමීන් වහන්ස. එතකොට ඒ කියන්නේ එහෙම අතහැරියොත් අපිට කෙනෙක් දැකලා ඒක එතනින් අතහැරියොත් ඒ කෙනාව ආයි සතිරේකකින් දකිනකොට අපිට සංඥාවට නැත්තම් මනෝ විඥාණයට ගිය නැත්තම් එයාව අඳුර ගන්න බැරි තත්ත්වයක් මට වැටහෙන්නේ. එහෙම එහෙම ගන්න බැරි
කත්‍යක් තියෙනවනේ ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් මත්තන් හිතෙනවා ඊට වඩා වෙනස් පැත්තක් හිතෙනවා. දැන් මෙතන අද අපි මේ සාකච්ඡා කරපු මදුපින්ඩික සූත්‍රයේදීත් බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ සංඥා නානුසෙන්ති. සංඥාවන් හිතේ තැම්පත් වෙලා läග ගැනීමක් නැහැ කියලා තත්ත්වයක් තමයි එතනදී පැහැදිලි කරන්නේ. දැන් ඔතන කියන්නේ සංඥාවන් läගගෙන අනුසේ වශයෙන් තැම්පත් වීම කියන එක අර අපේ හිතේ තියෙන ඒ අරමුණ කෙරෙහි බැඳීම නිසා, ඇලීම නිසා, එහෙම නැත්නම් ගැටීම නිසා, ඒ සංඥා කෙරෙහි පැටලීම නිසා සිද්ධ වෙන දෙයක්. දැන් අපි අරමුණක් හඳුනා ගැනීම පමණක් කරලා එතනින් නතර වුණොත් මේ සංඥාවන් කෙරෙහි විශේෂ ඇලීමක් හෝ බැඳීමක් හෝ ගැටීමක් හෝ නැත්තම් ඒව අර වගේ හිතේ තැම්පත් නොවුනට මට නම් හිතෙනවා ඒ වුණාට අර දැනගැනීමේ හැකියාවේ අඩුවක් වෙලා නැහැ කියලා. ඒ නිසා අපි හිතමු රහතන් වහන්සේ කෙනෙක් රහත් වුණාට පස්සේ අපි හිතුවොත් එයාට දැන් සියල්ල අමතකයි කියලා. නිකන් අර සයිමා හැදුනා වගේ නැත්තම් මොකද්ද ඩිමෙන්ෂියා හැදුනා වගේ එහෙම එකක් සාම කියන්න බෑ. මොකද දැන් රහතන් වහන්සේලාට හොඳ මතකයක් තියෙනවා. දැන් අපි හිතමු කවුද ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රථම සංඝායනාවට සහභාගි වෙන්න කලින් දවසේ තමයි රහත් උනේ. ඊට පස්සේ තමයි සංඝායනාවට සහභාගි වුනේ. ඊට පස්සේ මුළු සූත්‍ර පිටකයේම දේශනා කළේ සූත්‍ර විනය සූත්‍ර පිටකයේම දේශනා කළේ ආනන්ද ස්වාමීන් වහන්සේ රහත් වුණාට පස්සේ. එමනම් ඒ සියලුම මතකයන් උන්වහන්සේ සතුව තිබුණා. ඒ නිසා මතකය අවශ්‍ය ටික මතක තිබෙනවා කියන තත්ත්වයට තමයි යන්න තියෙන්නේ. ඒක උන්වහන්සේ කරදරයක් කරගෙන නැහැ. ඒක තුලින් අර තමන්ව යට කරගෙන පහළ වෙන ප්‍රපංච නැහැ. එහෙම තමයි අපිට හිතා ගන්න වෙන්නේ. ඒ කියන්නේ උන්වහන්සේට උමනා නම් හිතන්න පුළුවන්. උමනා නැති වෙලාවට නවත්තගෙන ඉන්න පුළුවන්. ඒකත් නිකන් අර මේ පයින් පාගගෙන නවත්තගෙන ඉන්නවා වගේ බලෙන් නවත්තාගෙන සිටීමක් නෙමෙයි. දැන් මෙහෙම අපිට තව පැත්තකින් ওই ප්‍රශ්නෙට එළඹෙන්න පුළුවන්. දැන් අපේ හිතේ අපිට උමනා නැති වෙලාවට විවිධ නිමිති විවිධ සංඥා පහළ වෙන්නේ ඇයි? ඔන්න එතනනේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපිට හිතේ මතක තිබුණාට ප්‍රශ්නයක් නෑ. විවිධාකාර දේවල් අපේ මතකයේ තියෙනවා. හැබැයි අපිට උමනා නැති වෙලාවට ඒගොල්ලෝ ඇවිල්ලා කරදර කරන්නේ, ඇඟිල්ලෙන් අනින්නේ, අරක මතක් කරන්නේ, මේක මතක් කරන්නේ. ඇයි එහෙම දෙයක් කරන්නේ? ඔන්න උතර තමයි ඇත්තම අපි යන්න වෙන්නේ අපේ ප්‍රශ්නෙට. එතෙන්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා මහා වේදල්ල සූත්‍රයේදී රාගෝඛෝ ආවුසෝ නිමිත්ත කරනු, දෝසෝ නිමිත්ත කරනු, මෝහෝ නිමිත්ත කරනු. මහණෙනි මෙන්න මේ රාගය නිසා තමයි මේ නිමිතිකරණයක් සිද්ධ වෙන්නේ. ද්වේෂය නිසා තමයි නිමිතිකරණයක් සිද්ධ වෙන්නේ. මෝහය නිසා තමයි නිමිතිකරණයක් සිද්ධ වෙන්නේ. ඉතින් අනිත් පැත්තට අපිට හිත දැහැකි. එතකොට රාග ද්වේෂ මෝහ සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා නම් ඒ හිතේ නිමිතිකරණයක් සිද්ධ වෙන්නේ නැහැ. වෙනත් අතන වලින් කියනවා. එතකොට ඒ හිතට අවශ්‍ය නැති වෙලාවට රාගයෙන් හෝ ද්වේෂයෙන් හෝ මෝහයෙන් හෝ ඇවිල්ලා අර යම් යම් සංඥාවන් හිතේ හොල්මන් කරන්නේ ඒ සංඥාවන් ඇවිල්ලා ඔළුව දාන්නේ නැහැ කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. හැබැයි උන්වහන්සේට උවමනා වුණොත් යම්කිසි නිමිත්තක් මතක් කරගන්න එතෙන්දී උන්වහන්සේ එක ගන්නව ඇති. ඉතින් මේ මට ඔක අත්දැකීමෙන් කියන්න බෑ, මං රහත් වෙලා නැති නිසා. ඉතින් කෙසේ නමුත් දැන් දහමට අනුව හිතාගන්න තියෙන්නේ ඒ අනුව තමයි මෙතෙන්දී රහතන් වහන්සේ කෙනෙක් සතුව තියෙනවන්නේ විතර්කයන්ගේ වශීතාවයක්. උන්වහන්සේට උවමනා වෙලාවට හිතන්න පුළුවන්, උමනා නැති වෙලාවට හිත බොහොම සමනය කරගෙන ශාන්තව පවත් ගන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි. මගේ පොඩ්ඩක් භාවනාව ගැන පිරිසිදු කරගන්න. මම ස්වාමීන් වහන්සේ කීප සැරයක් කමටහන් සුද්ධ කරගෙන තියෙනවා. එනිමාත මේ දැන් කෙටියෙන් මම ස්වාමීන් වහන්සේ කියන්නම්. මේ මම ආනාපාන සතියෙන් පටන් ගත්තේ. ඊට පස්සේ කාලයක් ඊට පස්සේ මම වේදනානුපස්සනාවට ගියා. මං වේදනාන පස්සනා කියන්නේ සංඥා ගොඩක් සංවේදනා තමයි මේ අත්විඳින්නේ. ඒ කියන්නේ මං ආනාපානයෙන් පටන් අරගෙන ටිකක් වෙලා යනකොට මගේ සංවේදනා ගොඩක් බහුල වෙනවා ආනාපානයේ අත්හැරෙනවා. ඊට පස්සේ සංවේදනා බලනවා. ඉතින් උකම මම පුරුද්දක් වශයෙන් සාමාන්‍ය උදේට ස්වාමීන් වහන්සේ පැය දෙකක් ප්‍රවෘත්තයක් එකම ආරක්ෂණය පැහැරා දෙකක් වගේ භවනා කරන්න පුරුදුලා තිබුණා. දැන් මේ අලුතෙන් කියන්නේ ලේටස්ට් පාර්ට් ස්වාමීන් වහන්සේ මම ආනාපානයට ඉඳ ගත්තාම මට ගොඩාක් වෙලාවට ආනාපානය අල්ලන්න බෑ කියන ගතියක් අනිශ්චිත ගතියක් එනවා. ඒක විදිහේම මම ඒක ආනාපානය අතහැරලා අනිශ්චිත ස්වභාවයෙන් ඉන්නවා. එහෙම ඉඳලා ඒ අතරතුර ආයිත් එතනත් නැහැ කියලා එතකොට වුණාම අර රිජුවිනේට් වෙන්න වගේ මම ආපහු මේ අරණකම් කම්මැලි කතියනකොට මම වේදනානුපස්සනාවට යනවා. ඉතින් මේ ඔය තුනේ ෆ්ලක්චුවේෂන් එකක් තමයි වෙන්නේ. දැන් මේ නෑකට ඉඳලා ස්වාමීන් වහන්සේ මට ඒකෙන් මම පැය දෙකක් භාවනා එක මම අරමුණු කරගෙන මගේ බඩි ක්ලොක් එකේ එහෙම දෙක ඉන්නකොට ලම් වදින්න ඉස්සෙල්ලා මට හැරෙන්නේ නැහැ කියලා ලම් වදිනකම් මම ඉන්නවා. දැන් ස්වාමීන් වහන්සේ මට අර පැය එකක් එකමාරක් වෙනකොට අර ස්ටේට් සංවේදනක් නිකන් සැටල් වෙලා ඒකත් නිකන් එක මේකක් වෙලා මට නිකන් පැය කමාරෙන් දැන් බෑ කියලා හිතේ වුණාට මට අර පැය දෙක ඒක පුරුද්ද තියාගන්න ඕනේ නම් මම ඉදිරි පැය භාගය සමරට නිකන් ඉඳගෙන ඉන්නවා. මේ භාවනාවක් වගේ නැහැ වුණාට මම දැන් ඉන්නවා කියලා ඉන්නවා. ස්වාමීන් වහන්සේ මට ඒක තේරෙන්නේ නැහැ දැන් මොකද යනවාද කියලා පොඩ්ඩක් ඒක මට ෆික්ස් කරලා දෙන්න.
දැන් ඔන්න ඔය ෂෙඩියුල් එක දැන් නවත්තන්නයි තියෙන්නේ. කියන් දැන් ඔතෙන්දී අපි අර රෙජිමෙන්ටේෂන් කරන එක නවත්තන්න ඕනේ. දැන් අපි ඉස්සර නම් භාවනාව අපි අනිවාර්යෙන් කළ යුතුයි කියන ඒ අපි ෂෙඩියුල් එකක් හදාගෙන කාලසටහනක් හදාගෙන පැය දෙකක් කරනවා පැය එකක් කරනවා එහෙම ඉතින් අපි පොඩ්ඩක් අපිව මෙහෙවන ගතියක් තිබුණා. දැන් අපි හැබැයි තේරුම් ගන්නවා දැන් මේක වැඩෙන රටාවක් තියෙනවා. අපි බොහොම සුවසේ වාඩි වෙනවා, අපි කය බොහොම තැම්පත්ව තියාගන්නවා, හිතත් සුවසේ තියෙනවා. ඒක අපි හිතමු මාක්කාරී ආනාපානය සතිය හරි නැත්නම් වේදනානුපස්සනාව කරහා හරි ගිහිල්ලා ඊට පස්සේ ඔන්න අනිශ්චිත භාවයකට පත් වෙනවා. පත් වුණාට පස්සේ එහෙම යම්කිසි කාලයක් පැවතිලා හිතම එකෙන් අයින් වෙනවා. අයින් වුණාට පස්සේ තින් නැගිටින්නයි තියෙන්නේ. අපි එතන අර තව පැය භාගයක් ඉන්න ඕනේ, පැය දෙක කවර් කරන්න ඕනේ එහෙම කියලා දැන් යාම තේරුමක් නැහැ. ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ දැන් අපි සංස්කරණ අඩු කරන ප්‍රතිපදාවකටයි දැන් හුරු වෙන්න ඕනේ. අපි සංස්කරණ රසක් හරහා තමයි ආවේ. හැබැයි සංස්කරණ රසක් හරහා ඇවිල්ලා සංස්කරණ අඩු කර කර අඩු කර කර තමයි අපි යන්නේ. දැන් එතකොට අපි වාඩි වුණා, වාඩි වෙලා අපි ටිකක් අඩු සංස්කරණ රාමුවක කටයුතු කළා. අන්තිමට හිත නිෂ්කලංක වුණා, නිශ්චිත වුණා, එහෙමත් වාසය කළා. ඊට පස්සේ අවසානයි. ඉතින් අපි අලුතෙන් යමක් ඊට පස්සේ යමක් කරනවා කියන්නේ ඔන්න ආයෙත් සංස්කරණ රසක් කරන්නේ. ඒක තේරුමක් නැහැ. මොකද අපි සංස්කරණ අවම මට්ටමේ තමයි ওই අනිශ්චිතතාවයක් තුළදී හිත පවතින්නේ. ඉතින් එහෙම තත්වයක හිත පවත්වලා නවතත් ආයි සංස්කරණ කරන්න ගන්නවා කියන එක නිවැරදි නෑ. එහෙමනම් අපිට තියෙන්නේ දැන් හිතට එහෙම තැම්පත් වෙන්න දුන්නා, මොකක්වත් ඇසුරු නොකර හිටියා, මොකක්වත් උපාදාන නොකර හිටියා, සංස්කරණ නොකර හිටියා, බොහොම සුවසේ හිටියා. හරි කම්මැලි. අනිවාර්යෙන්ම මුල් කාලෙදී කම්මැලි ගතියක් තමයි දැනෙන්නේ. කරන්න දෙයක් නෑ. ඒක පොඩ පොඩ හුරු කරන්න. ඒ කම්මැලි ගතිය හුරු වෙන්න දෙන්න. දැන් අපිට කම්මැලි නැත්තේ ඇහෙන් රූප බලනකොට කම්මැලි නෑ. කණින් සද්දහනකොට කම්මැලි නෑ. නාසයෙන් ගඳ සුවඳ බලනකොට කම්මැලි නෑ. දිවෙන් රස බලනකොට, කණින් මේ කයින් ස්පර්ශ ලැබනකොට, නැත්තම් හිතෙන් ප්‍රපංච කරගෙන ඉන්නකොට කම්මැලිකමක් නෑ. දැන් මේ අනිශ්චිතතාවය තුළ ඔය එකක්වත් නෑ. ඉතින් එතෙන්දී අර හිතට තාම මේකේ තියෙන රසය තේරිලා නෑ. අන්න ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා ඔන්න හිතට කම්මැලි. හරි උදාසීන ගතියක් තියෙන්නේ. හැබැයි ඉතින් පොඩ පොඩ හිත මේක තේරුම් ගන්නකොට, ඒ වගේමයි හිතේ සංවේදීතාවය වර්ධනය වෙනකොට, සතිය තව තව තීව්‍ර වෙනකොට මේ අනිශ්චිතතාවයක තියෙන, නිප්පපංච තත්වයක තියෙන, ප්‍රපංච නොකිරීමක තියෙන, අරමුණු උපාදාන නොකිරීමක තියෙන සුවය පොඩ පොඩ අපේ හිත හඳුනගන්න. ඉතින් එතකොට අන්න ඒක කම්මැලිකමක් වෙන්නේ නැහැ. ඉතින් එතකන් පොඩ්ඩක් දරාගෙන යන්න අවශ්‍යයි. හොඳයි.
මයි ස්වාමීන් වහන්සේ බොහොම පින් තෙරුවන් සරණයි.
හොඳයි.
ඊළඟට අහම් ගැටළු ඥානත් ඉපත් කරන්න පුළුවන්.
ඔව්.
මට දැනගන්න තුනන්නේ දැන්. අපි දේශනාවේ සඳහන් කරා විතක්ක විචාර දෙක නැති කරන ක්‍රමයක් ගැන. පුරණ භාවනා කරගෙන යනකොට විතක් විචාර නැති වෙලා මේ විවේක ස්ථානයකට යන්න පුළුවන් ඉඩක් දෙනවා නැත්නම් ගොඩක් වෙලාවට විවේක ස්ථානයේ ඉඳලා තමයි පරියන්කෙන් නැගිටින්නේ. ඒ වගේ අවස්ථාවකදී ඒ විදිහට ඉන්නවද කියලා හිතන්න.
ඔව් ඒක තමයි. දැන් මෑනියන්ට හිතෙන්නේ මොකද්ද වෙන්න ඕනේ?
මම ඉතින් හැමදාම එහෙම ඉඳලා මේ ඉබේම හම්දුනේ
ඒක නිදේ නෑ
යවස්තාවේ.
හරි. දැන් මේ විවේකයේ පිට පුරුදු කරන්න. දැන් අපි ප්‍රතිපදාව කරහා ගියා. විතරක් වලින් තමයි පටන් ගත්තේ. ਵਿਚාරය තමයි එකතු කරගත්තේ. පස්සේ විචාරයේ විතක්කය හරහා අරමුණු වල යථා ස්වභාවයනේ අපිට අවබෝධ වුනේ. මේකේ තියෙන අනිත්‍ය ස්වභාවයක්, දුක් ස්වභාවයක්, අනාත්ම ස්වභාවයක් තමයි අවබෝධ වුනේ. ඊට පස්සේ ඔන්න අපේ හිත විසින්ම ඒ අරමුණ ග්‍රහණය කරන්නේ නැතුව, උපාදානය කරන්නේ නැතුව අත්හැරලා දැම්මා. දැන් ඔන්න හිත විවේක වුණා. ඒ විවේකය දැන් එයාට පොඩ්ඩක් භුක්ති විඳින්න ඉඩ දෙන්න ඕනේ. අපිට අංගාලා නැගිට්ටොත් එහෙම ඉතින් වැරදි. දැන් තමයි යා ගෙදර ආවේ. මෙච්චර වෙලා රස්තියාදු වෙවි හිටියේ. දැන් ඔන්න ගෙදර ආවා. පොඩ්ඩක් ඉතින් පවන් සලන්නයි තියෙන්නේ. හොඳයි.
ඇහුනේ නැහැ හම්දුනේ
ආ අපිට. ඈ? ඇහුනේ නැද්ද?
නැහැ.
එහෙමද? පොඩ්ඩක් දැන් ඇහෙනවද? දැන් ඇහෙනවද? ඔව්. දැන් ඇත්තටම මං කිව්වේ දැන් අපි යම්සි ප්‍රතිපදාවක් හරහානේ ගියේ, ඒ කියන්නේ රූප ධර්මයන් ගැන, නැත්නම් වේදනා ගැන, හිතේ ඇතිවෙන සිතුවිලි ගැන තේරුම් ගනිමින් වාසය කළා. ඉතින් එහෙම තේරුම් ගන්න ඊට පස්සේ එයා අපේ හිතම තේරුම් ගත්තා, මේවා අල්ලගෙන වැඩක් නැහැ, ග්‍රහණය කරගෙන වැඩක් නැහැ, මේවා ආදීනව සහිතයි කියලා. ඊට පස්සේ අන්න එයා ඒ ටික අත්හැරලා දැම්මා. අත්හැරලා දැම්මට පස්සේනේ දැන් හිත විවේක වෙන්නේ. දැන් හිත විවේක වුණාට පස්සේ අන්නේ විවේක ස්වභාවය තුළ හිතට ටිකක් හුරු වෙන්න දෙන්න ඕනේ. හිතට අර කලින් කිව්වා වගේ එතන යම්කිසි කම්මැලි ගතියක් තියෙනවා. හැබැයි එකපාරට නැගිටින්නේ නැතිව මේ හිතේ තියෙන විවේක ස්වභාවය තුළ හිතට ටිකක් හුරු වෙන්න දෙන්න ඕනේ. ඒ නිසා ඔය තත්ත්වයට පත් වුණාට පස්සේ නැගිටින්න එපා. එහෙම ඉන්න ටිකක් විනාඩි 10ක් ඉඳලා බලනවා. විනාඩි 15ක් ඉඳලා බලනවා. වැඩිම විනාඩි 45ක් වගේ ඉන්නකෝ. ඊට වඩා ඉන්න අවශ්‍යත් නැහැ. හිතම පෙන්නල දේවි පොඩ පොඩ ඒක වර්ධනය කරගෙන වර්ධනය කරගෙන යනවා. 45 සාමාන්‍යයෙන් තියාගත්තනම් ඇති.
එහෙමයි.
අපි මේ කතා කරන්නේ විපස්සනාවක්නේ. දැන් විපස්සනාවකදී අපි විතර්කය පාවිච්චි කරනවා, ਵਿਚාරය පාවිච්චි කරනවා. පාවිච්චි කළා පැමිණෙනවා අවශ්‍ය නම් විතක්ක ਵਿਚාර රහිතව ඉන්න පුළුවන් තත්ත්වයකට. ඉතින් එතනින් අදහස් වෙන්නේ නැහැ හැබැයි විතක්ක ਵਿਚාර අනිවාර්යයෙන්ම හැලිය යුතුයි කියලා. ඒකයි මම නැවත නැවත මතක් කළේ. උමනාව ලාවට ඒක අවතත් පාවිච්චි කරනවා. උමනාව ලාවට හිතනවා. හිතීමෙන් ප්‍රයෝජනයක් ගන්නවා. හැබැයි උමනාව නැත්තම් අතල්ලා නිකන් ඉන්නවා. හොඳයි හොඳයි. තරුවන් සන්නයි.
ඊළඟට හම් ගැටලුව අචාන්තක ඉදිරිපත් කරන්න පුළුවන්.
තරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මම නේද දවස් දෙකකට විතර ඉස්සෙල්ලා භාවනාවේදී සිදුවන දෙයක් අහන්නයි කතා කරේ. විනාඩි 40ක විතර සක්මලකින් පස්සේ පරයන්කේ වාඩි වුණා. හුස්ම රැල්ල ගැන හොඳින් අවධානය යොමු කරා සමහන්ස. ආස්වාස ප්‍රාශ්වාසයත් හොඳින් දැනුණා. ආස්වාසයේ සීතල සිහින් විදිහට දැනුණා. ප්‍රාශ්වාසය නම් සිසිල් විදිහට දැනුනේ නැහැ. ප්‍රාශ්වාසයේ දිගට ආස්වාසයේ කෙටි ඒ විදිහට දැනුණා. මෙහෙම ටික වෙලාවක් හුස්ම රැලි වල වෙනස්කම් බලවල හිටියා. ටික වෙලාවකින් ආස්වාස ප්‍රාශ්වාසයේ යන්තමින් දැනෙන තත්යකට ආසන්නංශ ඒ වෙන විට විනාඩි 15ක් විතර ඇති. ඊට පස්සේ හිතට කිසිම අරමුණක් එන්නේ නැති බව මට තේරුණා සංඥාංශ. ඒත් මම බැලුවා සද්ද ඇහෙනවද කියලා. බාහිර සද්ද ඇහුණා. ආස්වාස ප්‍රාශ්වාසයත් හෙමින් දැක්කා. දැනෙනවා. ඒ කියන්නේ ආස්වාද ප්‍රාසාසයේ විස්තර ලෙස දකින්න බෑ. පොඩි සංඥාවක් විතරයි මේ ආස්වාසයේ වගේ නිකන් පොඩි සද්දකින් මගේ මට දැනුනේ. පස්සේ මට හිතුණා ආස්වාද ප්‍රාසාසය ගැන හිත මේ යවනික හරිම කම්මැලි කියලා. හිත වඩා මේ හිතට හරිම නිකන් සැනසි සුවදායක වගේ දැනුණා. ඊට පස්සේ මම හිතුවා ආස්වාස ප්‍රාශ්වාසය ගැන හිතනකොට ආයේ ගැටීමක් කියලා. එහෙමම හිතියා ස්වාමීන් වහන්සේ. මුලින්ම හිතියා එහෙම පැය භාවයක් විතර මම හිතියා. ඒ කියන්නේ මට තවත් ඕනනම් ඒ ගොඩක් වෙලා වගේ ඉන්න තිබුණා. මේ ඒ තරමට මම ගොඩක් වෙලා හිතියා මට නිකන් ඒ වෙලාවේ දැනුනේ නිකන් අර මුහුදු වෙරලක ඉන්නවා වගේ, නිකන් ඈත බලාගෙන ඉන්නවා වගේ කිසිම අරමුණක් නැතුව මම එහෙම හිටියා ස්වාමීන් වහන්ස. ඊට පස්සේ අර පරක්කු වෙන හින්දා මම නැගිට්ටේ පරියන්කෙන්.
සක්මනේදී මොකද කරන්නේ? සක්මනේදී එහෙම
සක්මනේදී විනාඩි 40ක් විතර සක්මන් භාවනාව කරනවා හැමදාම පරියන්කෙට ඉස්සලා ස්වාමීන් වහන්ස. එතකොට කකුල්වල වම් දකුණවල බර ඒ හැමදේම දකිනවා, අරමුණු වෙනවා වෙන වෙන අරමුණු වෙනවා. ඒ වුණාට වැඩිපුරම කකුල් දෙකේ ස්පර්ශයන් වලට ගොඩක් මේ හිත යොමු කරනවා.
හොඳයි. දැන් එතෙන්දී අත්‍යවම සක්මනේ පැත්තෙන් තමයි තව ටිකක් දියුණු කරන්න තියෙන්නේ. සක්මනේදී ඔය දැනෙන දේවල් ගැන තව ටිකක් විමසිල්ලෙන් බලන්න. ඒ කියන්නේ එතෙන්දී ඒ අපි අහලා තියෙනනේ 12 ලක්ෂණ කියලා. 12 ලක්ෂණ අහලා තියෙනව නේද?
ඔව්
සර්. ඔව් අන්නේ 12 ලක්ෂණ දැන් බොහොම සියුම්ව දකින්න උත්සාහන්ත වෙන්න. ඒ කියන්නේ දැන් හිත එක පැත්තකින් විවේකයකට යන ගතිය තියෙනවා. තව පැත්තෙන් අපි ඒකට ප්‍රඥාවෙනුත් උදව්වක් දෙන එකේ වටිනකමක් තියෙනවා. ඒ නිසා ඒ ප්‍රඥාවෙන් වටිනකම දෙන්න අපි සක්මනේදී උත්සාහන්ත වෙනවා. දැන් විවිධාකාර ධාතු ස්වභාවයන් මතුවෙනවා. ඒවයේ හැසිරීම අපි නිරීක්ෂණය කරනවා. මේවා කොහොමද පටන් ගන්නෙ? මේවා කොයිතරම් වෙලා පවතිනවද? මේවා කොහොමද අවසන් වෙන්නේ? මෙතන එක ධාතු ලක්ෂණයක්ද තියෙන්නේ නැත්නම් ධාතු ලක්ෂණ සමූහයක් තියෙනවද කියලා අපි ඒව ගැන හොඳට විමසිල්ලෙන් බලනවා. ඉතින් ඒක තව ටිකක් එකතු වෙන්න ප්‍රඥාපැත්තෙනුත් අපි මේ යන ගමනට ලොකු පිටුවහලක් ලැබෙනවා. ඒක එකතු කරන්න මේ ඉතිරි ටික පරයන්කේදී වෙන දේ හැම වෙන්න දෙන්න.
එතකොට ස්වාමීන් වහන්සේ මේ පරයන්කේ එහෙම ආයත එහෙම ආවා මෙහෙම හිටියට කමක් නැද්ද ස්වාමීන්
වහන්සේ? කමක් නැහැ. ඒ කියන්නේ දැන් කායේ මොකක්වත් විශේෂ අරමුණක් නැති ඇති වෙලා නැත්තම් හිත මොකක්වත් ගිහිල්ලා අල්ලගෙනත් නැත්තම් ඔතෙන්දී හැබැයි බොහොම පරිස්සමින් යාවිතී. මොකද හිත ගිහින් සමාධිමත් වෙලා ඒ සමාධියක් අස්සේ හිත ගිහින් හිර වෙනවද කියන එක ගැන සැලකිලිමත් වෙ යුතුයි. ඒක අවශ්‍ය නැහැ. එහෙම නැතිව අපිට පුළුවන්කම තියනවා නම් අරමුණක් තුල පිහිටන් නැතුව ඉන්න ඒකේ වැදගත්කමක් තියෙනවා. ඉතින් ඒක ඒ වමනා කරන නුවණ තමයි මම කිව්වේ අතන අර මේ සක්මනේදී දිනු කරන්න කියලා. ඔව් සක්මනේදී ප්‍රඥාව දිනු කරගෙන හොඳට සම්පජඤ්ඤය දිනු කරගෙන අරමුණු දිහා සියුම්ව දකින්න හැකියාව දිනු කරගෙන ඒ තුලින් අපි ප්‍රඥාව තාපතාව ඉස්සරහට අරගෙන යනවා. ඒතර මේ දෙක ටිකට හොඳට සම්බන්ධ වෙලා ඒවි.
එහෙමයි සංහංස සක්මන් කරනකොට අර විලුඹ වදිනකොට ගොඩක් තද ගතියක් දැනෙනවා. ඒකකොට ඒ පොළවේ තද ගතියයි මගේ විලුඹේ තද ගතියයි දෙකම එකක් කියලා වගේ මට එහෙම දැනුණා. ඒ වගේ සමහර දවල් කාලෙක මම ගොඩක් වෙලාවට බැලි මේ සක්මන්නක බැලි කොළවක සක්මන් කරනවා. එතකොට අර කුංචි වැලි කැට එහාට යනකොට පොඩි තද පටවි ගතියක් තමයි තියෙන්නේ. විලුඹ ළඟ තද ලොකු පටවි ධාතුවක් තියෙනවා. ඒ වගේ මට නිකන් අරමුණු වෙලා තියෙනවා සංකෝ.
හොඳයි. වරදක් නැහැ. තව බලන්න ඔතන يعني තද ගතියට අමතරව සමහරවිට ගොරෝසු ගතිය දැනෙන්නත් පුළුවන්. ස්ත්‍රීන්දු ගතිය දැනෙන්නත් පුළුවන්. වියලි ගතියක් දැනෙන්න පුළුවන්. තෙත් ගතියක් දැනෙන්න පුළුවන්. රස්නේ උණුසුම සිසිල කොයි දෙයක් දැනෙන්න පුළුවන්. ඒ නිසා අර අපි දැන් තද ගතිය කියන එක අපි පාවිච්චි කළා හොඳට හිත එතන පිහිටවන්න. ඒක සාර්ථක වුණාට පස්සේ අපිට පුළුවන් තව අලුතෙන් තව මොනවාද සියුම් ලක්ෂණ දැනගන්න පුළුවන් කියලා පොඩි උත්සාහයක් දානවා. පුංචි කුතුහලයකින් ඒ දිහා බලනවා.
තෙරුවන් සරණයි.
ඊළඟ
දහම් ගැටලුව බද්ධ ජීව මහතා කෙලිපත්
කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
හොඳයි.
ස්වාමීන් වහන්ස දැන් අද අර මේ මුලින් පටන් ගන්නකොට කියන්නේ මෙසුමානේ ධර්ම දේශනාවට අදාළව දැන් අපිට දැන් රූප කියන එක දැන් අපේ ඇසට රූප ගත්තයින් පස්සේ අපේ වටපිටාවේ හැමතැනම තියෙනවානේ රූප.
ඔව්.
එතකොට ඇසක් තියෙනවා. එතකොට ඇසයි රූපයයි තිබුණාට එතකොට මේ හැමදේම
පේන්නේ නැහැ.
ඇසට ඒ වෙලේ පත්නවා. නමුත් අපි ඒකට සතිය යෙදෙන්නේ නැත්නම් අපි ඒකක් අල්ලන්නේ නැහැ නේද සන්නාස.
ඔව්. හරි.
ඔව් එතකොට ඒක තමයි සතිමත් බව නිසා වෙන්නේ. එතකොට එහෙම අපි
ඒක තමයි අර මුල් කාලේ දැන් ඔක සතිමත් බව කියනට වඩා අපි ඒ වෙතට ලොකු අවධානයක් යෙදීම තුලින් වෙන්නේ ඔන්නේ වැඩි.
ඔව්. එතකොට අසතිමත් වුණොත් වෙන්නේ එතකොට අපේ ළඟ තියෙන අනුසය කෙලෙස් නිසා සිත විසින් නිරායාසයෙන්ම සිදුවෙන ක්‍රියාවලිය.
તો එතකොට එයා කැමති එක තමයි අල්ලන්නේ. අපිට ඕන එක නෙමෙයි. එයා හිතන්න දැන් අපි හිතන්න මිනිස්සු පස් දෙනෙක් ඉන්නවා. දැන් අපිට ඕන නම් අපිට ඕන එක්කෙනා දිහා බලන්න පුළුවන්. එහෙම අපි එක්කෙනෙක් තේරෙන්නේ නැත්නම් හිතට ඕන එක්කෙනා බලනවා. ඒක තීරණය වෙන්නේ අපි ගාව තියෙන ආශ්‍රව අනුසය ධර්මයන් මත.
ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අද දැන් දේශනාවේදී ඔබ වහන්සේ කිව්ව දැන් ඔතන සිදුවෙන ක්‍රියාවලිය يعني හේතුඵල ධමයක් අනුව ඒ කියන්නේ
ඒ මුල් කොටස එහෙමයි. ඔව්.
සති අසති කියලා
උපවහන්සේ නෑ. ඔව්. අන්න එතන වචනේ පටලව ගන්න එපා. මෙතන සති කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් කතා කරන සතියට නෙමෙයි. දැන් අර හිමස්මින් සති ඉදං හෝති හිමස්සුප්පාදා ඉදං උප්පජ්ජති කියලා ඔය පටිසමුප්පාද න්‍යාය පටිසමුප්පාද ධර්මතාව ඉදිරිපත් කරද්දී හිමස්මින් සති ඉදං හෝති කියලා කියන්නේ මෙය ඇති කල්හි මෙය වෙයි. මෙය ඇතිවීමෙන් මෙය ඉපදීමෙන් මෙය උපදී. තර මේ ඇති කල්හි කියන එකටත් පාලි වලින් වචනේ තමයි සති කියන එක.
ඔව් එතන විසවනවා දැන් රූපෙත් තියෙනවා.
ඔව්.
ඇසක් තියෙනවා.
හරි.
නමුත් මේ දෙක තිබුණාට අපි එතරට අවධානය යොමු කිරීම නිසා මේක එතකොට
අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්. එතකොට ඇත්තම
මේක පටිච්ච සම්පන්නයි කියන එක.
ඔව්.
කොහොමද කියන්නේ?
ඔව් ඒක තමයි. දැන් එතනදී ඇත්තම ගත්තොත් දැන් ඔය චක්කු විඤ්ඤාණය හටගන්න ඇහත් රූපයත් කියන දෙක තමයි ප්‍රධාන අරමුණු නැත්නම් ප්‍රධාන හේතු දෙක. නමුත් ඒ දෙක විතරක් නෙමෙයි තවත් කාරණා තියෙනවා. දැන් හිතන්න අපි ඇහත් තියෙනවා රූපෙත් තියෙනවා. හැබැයි ආලෝකේ නැත්තම් එතකොටත් ඉතින් මේ චක්කු විඤ්ඤාණය පහළ වෙන්නේ නැහැ. ඒ වගේමයි දැන් බන්දු ජීව මහත්තයා කියන වගේ ඇහත් තියෙනවා රූපයක් තියෙනවා ආලෝකයක් තියෙනවා. හැබැයි අපි ඒ වෙතට අවධානය යොමු කළ නැත්නම් එතකොටත් මේ කියන චක්කු විඤ්ඤාණය පහළ වෙන්නේ නැහැ. ඒ නිසා කාරණා කීපයක එකතුෙන් තමයි චක්කු විඤ්ඤාණය පහළ වෙන්නේ. හේතු කීපයක එකතුෙන් තමයි චක්කු විඤ්ඤාණය හටගන්නේ.
ඔව්. ඉතින් එතකොට අපි ඔය පටිච්ච සමුප්පන්නතාවයයි අපේ තුල තියෙන ඇලීම් ගැටීම් ස්වභාවය නැති වුණයින් පස්සේ අපි තුල ඔක ඔය අවධානයේ දිවිවීම නිසානේ අපි අනිශ්චිත ස්වභාවයට පත් වෙන්නේ.
ආ නෑ එහෙම කියන්න බෑ. එහෙම කියන්න බෑ. අවධානයේ ගිලිහීම නිසා අසතිමත් වීම නිසා අනිසිත භාවයක් හට ගැනීමක් නෙමෙයි වෙන්නේ. අපි හොඳට අවධානයෙන් බලනවා තෝරගත්ත අරමුණක් හිතන්න දැන් අපි රූප කර්මස්ථානය. ඒ රූප කර්මස්ථානය කියන්නේ හොඳට අවධානයෙන් බැලීමක් සතිමත්ව බැලීමක්. හැබැයි බලන්න පේන්නේ ආදීනව. ඒතර ආදීනව පෙනුනට පස්සේ දැන් හිතර ඒක අතහරිනවා. යථාභූත ඥාන දර්ශනයක් නිසා යාගේ හිතේ නිබ්බිදාවක් පහළ වෙලා ප්‍රඥාවක් මත පිහිටපු එපාවීමක් සිදු වෙලා එයා ඒක අතහැරලා දානවා. අතහැරලා දැම්මට පස්සේ දැන් කොහෙද හිත තියෙන්නේ?
ඔව් ඒක තමයි. ඒක කාලයක් තිස්සේ ඒක පුරුදු වෙනකොට ඊට පස්සේ අපි ඒක දැක්කත් අපිට
වැඩක් නැහැ.
රූපේ දැක්කට ඒක අපිට ගත යුතු දෙයක්.
අන්න හරි.
නැති.
අන්න හරි. ඒක හරි. ඒක ඇත්ත. ඔව්. ඒතර දැන් තියෙන විරාගී ස්වභාවයක්. සංඥාවන් කෙරෙහි දැන් තියෙන විරක්ත භාවයක්. දැන් අර විරක්ත භාවයක් කියලා කියන්නේ දැන් අර රූප පෙනුනට ඒවා ඕමනාවෙන් බලන තරම් පිස්සුවක් නෑ දැන්. ඒකට බැහැ ගන්න තරම් ඕමනාවක් නෑ. එතකොට අන්න හිත දැක්කත් නොදැක්කා වගේ ඉන්න ගතියක් තියෙනවා එතකොට. දිත්තේ දිට්ට මත්තම් භවිස්සති දැක්කා දැක්ක මතින් නතර වෙන ගතියක් තියෙනවා. ඒ ඔස්සේ ගිහිල්ලා වැල් වට අරන් ගොතන්න නව කතා ලියන්න කෙටි කතා ලියන්න කවි ලියන්න මොකකටවත් යන්නේ නෑ.
එහෙමයි සම්මත තමයි. එතකොට මේ මගේ එක අත්දැකීමක් මම සිකුරාදා ගාලු ගියා. එතකොට යනකොට වාහනේ එනකොට ගියා. එතකොට හයිවේ එකට දැම්මට පස්සේ ඒ කියන්නේ එතනට යනකම් මට කිසිම අපහසුතාවයක් තිබුණේ නැහැ. එතකොට හයිවේ එකට දැම්මට පස්සේ දැන් හයිවේ එකේ යනකොට අවධානය ටිකක් වැඩි කරන්න ඕනනේ. එතකොට ඒක මට පුදුම අපහසුාවක් ආවා. මම දැන් ඒකෙන් ගැලවෙන්න පැය භාගයක් වගේ ගියා. එකනේ සිත කැමති නෑ මේ යන එකේදී අවධානය දෙලි
කරන්නේ.
ඒ වගේ ස්වභාවයක් ඒක කියන්නේ ඇත්තටම ඔළුව නිකන් කරකැවෙන ගතියක් ඒ වගේ ගතියකටත් ආවා මේ අවධානය වැඩි කරන්න ගියාම. එතකොට ඒක මොන වගේ ස්වභාවයක්ද
වෙන්න පුළුවන්? ඉතින් ඒ කියන්නේ දැන් හිත කැමැති විවේකයෙන් ඉන්න. දැන් හිත අර විවේකයෙන් ඉන්න කැමැති හිත බලෙන් අපේ බරපතල වැඩක යොදවනකොට හිත ඒක ටිකක් ප්‍රතික්ෂේප කරන ගතියක් තියෙනවා. දැන් බලෙන් යොදවන්නේ. එහෙම ගතියක් ඇති වෙන්න පුළුවන්. ඉතින් අපිට හැබැයි මෙතන ඉතින් ඔතනදී ඇත්තටම සමබර කිරීමක් තමයි කරන්න සිද්ධ වෙන්නේ. අපි يعني අවශ්‍ය පමණට අවධානයක් යොමු කරනවා. අවශ්‍ය පමණට අවධානයෙන් යනවා. මේ ඒ මිසක් අර අනවශ්‍ය බියක් අනවශ්‍ය බයක් අනවශ්‍ය අවධානයක් යොමු කරන්න උවමනා නැහැ. ඒ උවමනා පමණට බොහොම මේ අවධානය යොමු කරගෙන යනවා. ඉතින් ඔය බැලන්ස් එක ගන්නවා කියන එකත් ලේසි නැහැ ඉතින්. කියන අපි තුල ආතතියක් ගොඩ නැගෙන්නේ නැති පැත්තෙන් තමයි ඔතන අල්ලගන්න ලේසි. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ දැන්
සත්‍ය ඇහෙන්නේ නැතුව ගියා සම්මත.
දැන් මං කියන්න මං කියාගෙන ගියේ පදජිය මාතර ඇහෙන්නේ නැත්තම් කියන්න මේ
දැන් හරි සම්මත.
හොඳයි. මං කියාගෙන ගියේ ඒ කියන්නේ දැන් දැන් මේ ගමනක් යනකොට එහෙම නැත්තම් අපි යම්සි වැඩක් කරනකොට අපිට යම්සි අවධානයක් යොමු කරන්න අවශ්‍ය වෙනවා. නමුත් අපේ හිත අපි දැන් ටිකක් පුරුදු කරලා තියෙන්නේ විවේකී වෙ ඉන්න. ඉතින් එතකොට හිතට වෙහසක් තියෙනවා. ඒ හරහා යම්සි ආතතියක් ගොඩ නැගෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මේ අවස්ථාවේදී ආතත් මේ අවධානය යොමු කරන්න අවශ්‍යයි. එහෙම නැත්නම් අපේ යම්සි අවධානමකට ලක් කරනවා. ඒ නිසා අවධානය යොමු කරන්න අවශ්‍යයි. ඉතින් එතකොට ඉතින් අපි මැදිහත් වෙලා ඒ අවධානය යොමු කරනවා. හිත හැබැයි ඒකට එච්චර කැමැත්තක් නැහැ. ඉතින් ඒ නිසා තමයි හිතේ ආතතියක් ගොඩ නැගෙන්නේ. ඉතින් ඒක ඉතින් අපි පොඩ පොඩ හැදෙයි කියලා මම හිතනවා. කියන්නේ අපි මේ අතර එක්තරා අන්දමක සමබරතාවයක් ගොඩනගා ගන්න අවශ්‍ය වෙනවා. කොහොමද මේ අවශ්‍ය පමණට අවධානයක් යොමු කරන්නේ? වාහනයක් පදවනකොට මට කොතැනටද වැඩි අවධානයක් යොමු කළ යුත්තේ? කොතැනද මම සුවසේ සැපසේ සැහැල්ලුවෙන් යා යුත්තේ කියලා ඉතින් අන්න ඒ වගේ නිකන් අපිම විමසලා බලන්න වෙනවා.
සාමාන්‍ය ට්‍රැෆික් එකේ යනකොට ඒක කිසිම අපහසුතාවයක් නෑ. නමුත් අර හයිවේ එකට ගියයින් පස්සේ තමයි ඒ ප්‍රශ්නේ ආවේ
ස්වාමීනි. ඔව් වෙන්න පුළුවන්.
ඔව් ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් මම තවදුරටත් විමසිලිමත් බැලුවා. දැන් මම නැති ස්වභාවය ගන්න නම් එතකොට දිගටම ඒ ස්වභාවය පවත්වන්න නම් ඇත්තටම අපි කියන්නේ අපි අනිශ්චිත ස්වභාවයේදී අපි අර වාචයේ කියනෝනේ පරතෝ බැල්මක් කියලා ඔව් එතකොට අන්නේ පරතෝ බැල්ම හෙලීමත් අතරලා දැම්මොත්ින් අර ඔය කියන විදිහට සෑහෙන භාවනාවක් ආකාරයෙන් ඉන්නකොට මේ
මමෙක් ඉන්නවා.
ඔව් මමෙක් නැහැ අතට ඒක අතරලා දැම්මොත්ින්
මමෙක් නෑ.
ඒ කියන්නේ ස්වභාවය ගැනවත් මොකක්ද මේ ස්වභාවය කියන එක ගැනවත් හොයන්න යන්නේ නෑ.
හරි. ඔව්. ඒක හරි.
එහෙම ඉන්නවනම් තමයි ඉන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ මේ ස්වභාවය ගැනවත් අර පරතෝ බැල්මක් දාලා අවබෝධයක් ගන්නවත් යන්නේ නැතුව ඉන්නවා.
ඔව්. එහෙම මාත්‍ය කියන එකේ ඇත්තක් තියෙනවා. කියන්නේ දැන් අපි පරතෝ බැල්මක් හෙලන්න ඕනේ, මං කොහොමද ඉන්නේ කියලා බලන්න ඕනේ, දැන් හිත මොකද්ද කරන්න කියලා බලන්න ඕනේ. ඔතන ආයෙත් තියෙන සංස්කරණ කිරීමක්නේ. හැබැයි ඒ වෙනකොටත් අපේ හිත කොහෙවත් පිටිටලා නැතුව කිසිවක් උපාදාන නොකර බොහොම සුවසේ ඉන්නවා නම් එතන තියෙන සංස්කරණ වලින් තොරව වාසය කිරීමක්. ඉතින් එතකොට ඒ සංස්කරණ වලින් තොරව වාසය කිරීමත් තුළ තියෙන්නේ බොහොම විවේකී සතිමත් බවක් පමණයි. නැතුව අපි මැදිහත් වෙච්ච සතිමත් බවක් නෙමෙයි. දැන් එතකොට අපි දැන් අපි සාමාන්‍යයෙන් භාවනාවක් පටන් ගන්න කාලෙදී යෝගාවචරයේක් විදිහට අපි මුල් කාලෙදී අපි මැදිහත් වෙලා යොදන සතියක් තියෙනවා. මොකද එහෙම සතියක් යෙදුවේ නැත්නම් හිත අතීතෙට දුවනවා. නැත්නම් අනාගතෙට දුවනවා. නැත්නම් දැකපු දෙයක් අල්ලන්න ගන්නවා. ඒ හින්දා අපි ආව වළක්වන්න උවමනාවෙන් බලෙන් අපේ පාදයේ ස්පර්ශයේ සතිය පිහිටවනවා. ඉතින් ඒක මට්ටමක්. දැන් අපි අනිශ්චිත වාසය කරද්දී හිත අතීතයේ ගිහිල්ලා අල්ලලා තියෙන්නත් බෑ. හැබැයි අනාගතයේ ගිහිල්ලා අල්ලලා තියෙන්නත් බෑ. වර්තමානයේ අරමුණක් අල්ලලා තියෙන්නත් බෑ. එහෙමත් ස්වභාවයක් තියෙනවා නම් හුදෙක් සරල සතිමත් බවක් පමණයි තියෙන්නේ කියලා තමයි කියන්න වෙන්නේ.
ඔව් එතකොට ඇත්තටම ගත්තත් සතිය විසින් සතිමත් ඉන්නවා කියන එක විතරයි දන්නේ.
ගන්න වෙන්නේ.
උඩරට තියෙන හැම ඒ කියන්නේ ඉන්ද්‍රියන් ආරයන හැම දෙයක්ම දන්නේ.
ඔව් අනිවාර්යයෙන්ම.
එච්චරයි.
ඔව්. ඒ කියන්නේ අවදිමත් බව තියෙනවා ඒ මිසක් පුජ්‍යලේක වශයෙන් නේද? පුජ්‍යලේක හදපු ස්වභාවයක් ඒ අරමුණක් තුල බැහැගත්තු ස්වභාවයක් අතීතය අනාගතය අල්ලගෙන භව tattya සකස් කිරීමක් මේ මොකක්වත් තියෙන්න බෑ.
කියන කාලය ගැන කිසිම සම්බන්ධයක් නැහැ. මේ මොහොතේ සිත විසින්ම ඒ සතියාරහ දැනෙන දෙයක් ඇරෙන්න වෙන මොකුත් නැහැ.
ඔව්.
මේ ස්වභාවයේ ඉන්න පුළුවන්. කටයුතු කරන කොටත් දැන් මේ தත්ත්වය පුළුවන් තරම් මේ தත්ත්වයේ ඉන්න තමයි
පුරුදු වෙන්න තියෙන්නේ.
පුරුදු වෙන්නේ. එතකොට නින්දජි ස්වාමීන් වහන්සේ මේ ස්වභාවයේ ඉන්නවා. නමුත් අර හැස් පියාගෙන ඉන්නකොට හිතපු ගමන් කිසිසේත්ම අදාළ නැති නිකන් චිත්‍ර
වෙනවා.
ඒක
මොකක්ද සාරින්නවා? එතකොට ඒක කොහෙන්ද ආවේ? ඒ තමයි. ඉතින් අපි ගාව තාම අනුසය ධර්මයන් තියෙන නිසා, ආශ්‍රෝ ධර්මයන් තියෙන නිසා එන්න පුළුවන්. දැන් අපේ අවදියෙන් ඉන්නකොට ටිකක් තියෙනවා නිකන් අවධානෙන් ඉන්න ගතිය පොඩ්ඩක් හරි තියෙනවානේ. එතකොට අර හිතේ ගැඹුරේ තියෙන දේවල් වලට එන්න ටිකක් මඟ ඇහැරිලා තියෙන. හැබැයි නින්දෙදී තවත් හිතේ නිකන් විවේක වීමක් කරහා ඔය තැම්පත් වෙලා තියෙන මණ්ඩි බහගෙන තියෙන තව මොනා හරි දෙයක් එළියට එන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් කියනවා රහතන් වහන්සේලාට විතරයිලු හීන පේන්නේ නැත්තේ.
නමුත් ඒ පේන මේ කියන්නේ චිත්ත රූප ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ අරමුණු හැටියට නෙමෙයි චිත්ත රූප හැටියට.
ඔව්.
එතකොට මේක කිසිසේත්ම අදාළ නෑ.
අදාළ නෑ. ඒක තමයි. දැන් ඒ කියන්නේ වෙලා තියෙන්නේ දැන් අපේ හිත අපි කැමති දේවලුත් මතක තියන් ඉඳලා තිනවා අකමැති දේවලුත් මතක තියන් ඉඳලා තිනවා අපිට වොමනා දේවලුත් මතක තියන් ඉඳලා තිනවා වොමනා නැති දේවලුත් මතක තියන් ඉඳලා තිනවා කිසිම තේරුමක් නැති දේවල් හිතේ අනුසය වශයෙන් තැම්පත් වෙලා තිබිලා තිනවා ඒවා මොනවා මොනවා හරි එන්න ඉඩ තියෙනවා නේද දැන් අපි සමාල්ලාවට හිත තැම්පත් වුනහම දවල් කාලේ වුණත් භවනා කරද්දී සමාල්ලාවට නිකන් තේරුමක් නැති අදහස් තේරුමක් නැති සිතුවිලි තේරුමක් නැති සංඥා හිතට එන්න පුළුවන්. ඉතින් එතකොට අපිට හරි අමාරුයි මේකේ අවස්ථා සම්බන්ධයක් ගන්න. මේක මම මේ කලින් දවසක දැකපු දෙයක්ද, අතීතයේ දැකපු දෙයක්ද, පොතක තිබිච්ච දෙයක්ද, රූප ප්‍රවෘත්ති වලට බලපු දෙයක්ද මේ මොකක්වත් කියලා එහෙම සම්බන්ධයක් ගන්න හරි අමාරුයි. හැබැයි මොකද්ද දෙයක් හිත හිතනවා. නේද?
ඔව්. එතකොට ඒවා සමින්වාස ප්‍රමාණිකෝලව ටික ටික අඩු වෙලා යනවද එහෙම
යන්න ඕනේ ඉතින්. ඔව් ඒක තමයි. ඔව් දැන් මේ බුදුරජාන් වහන්සේ පෙන්වන ප්‍රතිපදාව අනුව අදත් අපි සාකච්ඡා කරමු මේ මදුපින්ඩික සූත්‍රය අනුව අපි ඔය පැන නගින සංඥා කෙරෙහි ලොකු ඇල්මකින් නැත්තම් ගැටීමකින් ප්‍රපංච කරන්න යන්නේ නැත්තම් ඕවා මැකි මැකි යන්න අවශ්‍යයි.
එහෙමයි සම්මාසපහදෙන්නේ.
හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. එහෙමනම් මම හිතනවා අද අපි පැයකුත් විනාඩි 7ක කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. අද අත ඔසවපු සියලු දෙනාටමත් අවස්ථාව දුන්න මං හිතන්නේ මේ ආනන්ද මහත්තයා පරණ ඔසවපු අතමයි ඔස්සගෙන ඉන්නේ කියලා. කෙසේ නමුත් එහෙම නේද රිහාන්ති?
මං හිතන්නේ පැලයක් ඉදිරිපත් කරන්න අපැසිනු.
එහෙමද?
ඩොක්ටර්නා සර් මං අර මත්කසක මලක් ගැන ජේසුමානි මතක් කරලා එක ඔබ වහන්සේ දාමුණා
තත්. ඔව් මට මේ ඔව්
ඉන්සුක්ක
ඔව් මට මේ එවලා තිබුණා මට හැබැයි ඒක හොයන්න වෙලාවක් හම්බුනේ නැහැ මම බලන්නම් ඒ කියන්නේ හැබැයි ඒක ගැන ලොකුවට මහත්තයා මේ කියන්නේ හිතේ ප්‍රපංචයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ මේ මොකද මේ
කියන්නේ
නෑ කියන්නේ අපි ඇත්තට මේ කියන්නේ අර කුසල් සිතක් නිතින් එළඹිලා තියෙන්නේ බොහොම කුසල් සිතකින් අර එකපැත්තකින් බොහොම කෘතවේදීත්වයකින් බුදුරජාන් වහන්සේ කෙරෙහි මල පූජා කරනවා. ඉතින් එතකොට ඉතින් කුසල් සිතක් අරහා හිතේ පිරිසුදු බවක් ඇති වෙනවා. ඒක ඉතින් වැරද්දක් නෑ. ඒක කිසිම අපි ඒක හෙලා දැකිය යුතු නෑ. ඉතින් අපි විවිධාකාර කටයුතු කරද්දී අපේ හිත කුසල් වැඩෙන විදිහට කටයුතු කරන තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ඒ හරහා පිනක් කුසලයක් රැස් වෙන ගතිය ඉතින් ධර්මයේ පෙන්ලා දීලා තියෙනවා නේද?
එහෙමයි.
ඔව්. හොඳයි. හොඳයි. එහෙමනම් පින්වත් අදත් අපි පැයකුත් විනාඩි 10ක වගේ කාලයක් ධර්ම දේශනාවේ සහ ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනෝ. මේ අන්දමින් අපි සියලු දෙනා එක් රැස්ව කරගත්තා වූ මේ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතා චාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු
සාදු සාදු සාදු. සීලවන්තං පුඤ්ඤක්කිතං අනුත්තරං දුල්ලබේන මයාලත්තං පසින්තුං වන්දිතුං වරං. සාරිපුත්තාදි තේරානං ආගතම් පටිපාටියා සදාශීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ.
හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.